සියල්ලන්ටම තෙරුවන් සරණයි. අද අපි මේ සාකච්ඡාව පවත්වන්න තීරණය කළේ බුදුදහම අපිට ලැබුණේ කොහොමද, අපි ඇත්තටම නිවැරදි බුදුදහමද අපි බුදුදහම කියලා හිතාගෙන ඉන්නේ, එහෙම නැත්නම් අපි යම් කිසි විදිහකින් මේ භාගතුන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච මාර්ගයෙන් යම් කිසි විදිහකට අපගමනය වෙලා තියෙනවද, වෙනස් වෙලා තියෙනවද අපේ මාර්ගය කියලා මේ දැනගැනීම පිණිස, හරියට අවබෝධයක් ලබා ගැනීම පිණිස අද දවස වෙන් කරමු කියලා තීරණය වුණා. ඒක ප්‍රධාන කාරණාවක්. මොකද අපි හැමෝටම නිවන් දැකීමට අවශ්‍ය ප්‍රතිපදියන් නිසා තමයි මේ විදිහට අපි වෙහෙසක් ගන්න. නමුත් අපිට විතරක් නෙමෙයි මේ නිවන්. යම්කිසි ආගමක් නැති පුද්ගලයෙක් පවා තමන්ට සහනයක් ලැබෙන ගමයක් හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ මම මේ විදිහට ඉගෙනගෙන මේ විදිහට ව්‍යාපාරයක් කරලා හෝ රැකියාවක් කරලා මෙන්න මේ විදිහට වස්තු ලං කරගෙන හෝ යම් කිසි විදිහකින් සහනයකට පත් වෙනවා කියලා හැමෝගෙම සැලසුමක් තියෙනවා. මේ බුදුදහම පිළිබඳව තියෙන දැන් බුදුදහමට ආවද කියන කාරණා ඇත්තටම සාකච්ඡා වෙන්නේ මෙතනදී. හැමෝම කැමති සහනය ලබන්න බුද්ධ කාලයේ පවා බාගතුන් වහන්සේ වැඩ සිටි කාලයේ පවා බොහෝ දෙනෙක් තම තමන් ක්‍රමවලට මේ දේවල් හොයාගෙන ගියා. ඉතින් ඒ අය අතරේ බොහෝ දෙනෙක් ඉන්නවා අපිට වඩා දැඩි වීර්යය තියෙන. වඩා වීර්යයක් තිබුණා. කොයිතරම් වීර්ය කළත් ඥාන ලැබුවත් ඒ පුද්ගලයන්ට හැකියාව ලැබිලා නැහැ නිර්වාණය සාක්ෂාත් කරගන්න. මේ කරුණ විශේෂයෙන්ම සඳහන් වෙනවා අපේ අපදාන පාළියේ තුන්වෙනි පොතේ මහා ප්‍රජාපති ගෞතමිය මේ මහා ප්‍රජාපති ගෞතමිය රහත් කරගෙන වහන්සේ පිරිනුවන් පාන්ද අවසර ඉල්ලන්න සූදානම් වන විට ආනන්ද තෙරුන් වහන්සේ ශෝකයට පත් වීම නිසා ආනන්ද තෙරුන් වහන්සේ අස්සසන්න සංඝමිත්තා තෙරුන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ සුත සාගර ගම්බීර කියලා. සුත සාගරය මේ යඹුරු ධර්ම බෞසුත භාවයක් තියෙන බුද්ධ ප්‍රස්ථානයට අප්‍රමාදී වූ බුද්ධ පුත්‍රයන් වහන්සේ ඔබ වහන්සේට දැන් සිනහ වීමට කාලයයි, සෝක වීමට කාලය නෙමෙයි. ඉතින් මොකද මේ කාරණාව කියලා කියන්නේ ඊතේ දීප්තක යන නැත්නම් අන්‍යාගම් වල ආචාර්යවරුන්ට පවා ලබා ගන්න බැරි වෙච්ච නිවන අද හත්වරිදි දැරියන් පවා ලබනවා කියලා. ඉතින් මෙන්න මේ කාරණේ අතිශයින්ම වැදගත්. කොහොමද මේ බුදුදහම අන්‍යාගම් වලින් වෙනස් වෙන්නේ? ඉතින් මේක විශේෂයෙන්ම කියන්න ඕනේ මේ බුදුදහම තියෙන්නේ අපේ අපිට හිතෙන දේවල් බුදුදහම නෙමෙයි. අපේ හිතේ බුදුදහම හරියට කරගන්න නම් භාගතුන් වහන්සේ බෝධි මූලයේ අවබෝධ කරගත්ත ධර්ම රත්නය අනුව අපි හිතන්න පෙළඹෙන්න ඕනේ. අපේ හිතේ තියෙන දුර්මත අවතලන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. අපේ හිතේ තියෙන දුර්මත ඉවතලන්න පුළුවන් වෙන්න ඕනේ. මෙන්න මේ කාරණේ තමයි දහවැනි පුණ්‍ය කර්මය කියලා කියන්නේ විත්තිජු කම්ම කියලා කියන්නේ. ඒකට බෙහෙවීම ධර්ම ශ්‍රවණය තමයි කාරි වෙන්නේ. ඉතින් අපි නිවැරදිව බලමු මේ කොහොමද මේ නිවැරදි බුදුදහම කොහෙද තියෙන්නේ, අපිට කොහොමද ආවේ? දැන් අපි හදිස්සියේ මේ පහළ වෙච්ච දෙයක් නෙවෙයි මේ බුදුදහම කියන එක. රහතන් වහන්සේලා බොහෝම දුක් මහන්සියෙන් ජීවිත ගණන් කැප කරලා තමන්ගේ මුළු ජීවිතේම කැප කරලා කටපාඩම් කරගෙන රැගෙන ආපු ධර්ම රත්නයක් තමයි අපිට තියෙන්නේ. ඉතින් අපිට ඒක බැහැර කරන්න පුළුවන් ද, අපි කොයිතරම් ප්‍රමාණයක් පිළිගන්න ඕනේද කියන එක තමයි සාකච්ඡා වෙන්නේ. නිවැරදි බුදුදහම ලියවිලා තියෙන්නේ ත්‍රිපිටකයේ සහ අටකතාවේ. ඒ ත්‍රිපිටකයේ අටකතාවට ලැබුණ විදිහ කියනවා නම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව පළවෙනි සම්මසංගායනාව පවත්වනවා මහරහතන් වහන්සේලා 500 නම සහභාගී වෙමින්. ඒ ධර්ම සංගායනාවට බෙහෙවින්ම 80000 ශ්‍රාවකයෝ සහභාගී වෙලා තියෙනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, උපාලි මහ රහතන් වහන්සේ, ආනන්ද මහ රහතන් වහන්සේ ඇතුළු බොහෝ මහ රහතන් වහන්සේලා සහභාගී වෙලා තියෙනවා. ඉතින් එතනදී මේ ධර්ම සංගායනාවෙන් පසුව උපාලි මහ රහතන් වහන්සේ විශාල පිරිසකට මේ ත්‍රිපිටක ධර්ම රත්නය කියලා දීලා තියෙනවා. උගන්වලා තියෙනවා. ඉතින් ඊළඟ පරම්පරාවේ උපාලි මහරහතන් වහන්සේගේ ගෝල පරම්පරාවේ ඊළඟ පරම්පරාව නියෝජනය කරන්නේ දාසක කියන විශේෂ රහතන් වහන්සේ නමක්. ප්‍රධාන රහතන් වහන්සේ දාසක කියන තෙරුන් වහන්සේ. ඒ දාසක තෙරුන් වහන්සේත් මේ විදිහටම ඊළඟ පරම්පරාවට මේ ධර්ම රත්නය උගන්වලා දීලා තියෙනවා. ඉතින් ඒ ඊළඟ පරම්පරාවේ ප්‍රධානත්වය දරලා තියෙන්නේ සෝනක තෙරුන් වහන්සේ. දැන් උපාලි මහරහතන් වහන්සේ මේ විදිහට පරම්පරානුගතව මෙහෙම උගන්වගෙන ඒ උපාලි මහරහතන් වහන්සේගේ පරම්පරාව අනුව ධර්මයේ ප්‍රවත්වගෙන යන අතරේ අනුරුද්ධ තෙරුන් වහන්සේ තුගන්නලා තියෙනවා. ආනන්ද මහරහතන් වහන්සේ තුගන්නලා තියෙනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තුගන්නලා තියෙනවා. මේ වගේ ඒ ගෝල පරම්පරා ඉදිරියට ඇතිවිලා තියෙනවා. පසුව ඇතිවිලා තියෙනවා. ඉතින් ඒ සෝනක භික්ෂුන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදලා ඉන්න වෙලාවක සිග්ගව ඡන්දවංශී කියලා තරුණයෝ දෙන්නේ තරුණයෝ 500ක් එක්ක ඇවිත්ලා ඒ හාමුදුරුවන්ට කතා කරලා තියෙනවා. නමුත් ඒ හාමුදුරු පිළිතුරු දීලා නැහැ. මොකද නිරෝධ සමාපත්තියට සමවැදී සිටින නිසා. ඉතින් ඒ කාරණේදී මේ තරුණයන්ට මේ කාරණේ තේරු ගන්න බැරුව එතන හිටපු මහා තෙරුන් වහන්සේලා ළඟට ගිහිල්ලා දන්වලා තිනවා මේ ස්වාමීන් වහන්සේට අපි කතා කරා නමුත් ඒ ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙන්නේ නැහැ කියලා. ඉතින් එතනදී සංඝ අණකින් සෝනක තෙරුන් වහන්සේව නැගිට්ටවනවා ඒ මහා තෙරුන් වහන්සේලා. මොකද මේ සිග්ගව ඡන්දවංශී කියන තරුණයෝ දෙන්නගෙන් සිද්ධ වුණු ශාස්ත්‍රීය සේවය සලකලා ඊට පස්සේ සෝනක තෙරුන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේට අපි කතා කරා ඔබ වහන්සේ පිළිතුරු දුන්නේ නැහැ කියලා කිව්වහම කියනවා මම අනුභව කළ යුතු දෙයක් අනුභව කරමින් සිටියේ කියලා කිව්ව පිළිතුරු දුන්නා. මේ තරුණයා අපට බැරි ස්වාමීන් වහන්සේ ඒ දේවල් අනුභව කරන්න දෙන්න කියලා. අපි වගේ පැවිදුනොත් දෙන්න පුළුවන් කියලා මෙතන ඒ සෝනක තෙරුන් වහන්සේ ළඟ සිග්ගව ඡන්දවංශී කියන තරුණ දෙන්න තමන්ගේ අහළු 500ක් තරුණ සමග මහාන වෙනවා. ඉතින් මෙන්න මේ කාලයේදී තමයි දෙවන ධම්ම සංගායනාව සිද්ධ වෙන්නේ. අවුරුදු 100කින් පසු බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100කින් පසු දෙවන ධම්ම සංගායනාව සිද්ධ කරනවා. ඒක කරන්නේ විශේෂයෙන්ම ආනන්ද මහ රහතන් වහන්සේගේ සහ අනුරුද්ධ මහ රහතන් වහන්සේගේ ගෝල පිරිස. ඒ දෙවන ධම්ම සංගායනාවට සහභාගී වෙන ප්‍රධාන රහතන් වහන්සේලා 8 නම. භාගදම් වහන්සේව ජීවමාන කාලේ දැකපු 8 නමක් ඉඳලා තියෙනවා. උන්වහන්සේලාගේ නම් තමයි සබ්බකාමී මහ රහතන් වහන්සේ, ශාල්ල මහ රහතන් වහන්සේ, කුජසෝමිත් මහ රහතන් වහන්සේ, වාසුමධාමක මහ රහතන් වහන්සේ කියන මේ ප්‍රාචීනක භික්ෂුන් අතර ප්‍රධාන තෙරවරුන් අතර නම. රේවත මහ රහතන් වහන්සේ, සානවාසී සම්බුත මහ රහතන් වහන්සේ, කාකන්ද පුත්‍ර යස මහ රහතන් වහන්සේ සහ සුමන මහ රහතන් වහන්සේ කියන පාදීය භික්ෂුන් වහන්සේලා 4 නම භාගතුන් වහන්සේ ජීවමානවම දැකලා ඉඳලා තියෙනවා. මේ සියල්ලන්ගින්ම වස් වැඩි හාමුදුරුවෝ රහතන් වහන්සේ, සම්බකාමී මහ රහතන් වහන්සේ ඒ වන විට වස් 120ක් තරමට වයස තිබුණා කියලා කියනවා. ඒ කියන්නේ අඳුම ගානේ වයස 140ක් වීද. මොකද අවුරුදු 20කින් තමයි උපසම්පදාව ලබන්නේ. ඉතින් වස් 120ක් කියලා කියන්නේ අවුරුදු 140ක වයසක් තිබිලා තියෙනවා. ඉතින් මෙන්න මේ 8 නම ප්‍රධානත්වයෙන් දෙවන ධම්ම සංගායනාව පවතිනවා. ඉතින් ඒකිනුත් පැහැදිලි වෙනවා ඒ සාක්කල්ම ධර්මයේ වෙනස් වුණේ නැහැ කියන එක. ඉන් පසුව මේ ආනන්ද හාමුදුරුවන්ගේ ප්‍රධාන ගෝලෙක් වෙච්ච ඒ ගෝල පරම්පරාවෙන් පැවතුනේ ගෝලෙක් වෙච්ච රේවත මහරහතන් වහන්සේ තමයි මේ දෙවන ධම්ම සංගායනාව ප්‍රධානත්වය දරන්නේ. ඒ රේවත හාමුදුරුවෝ මම කලින් කියපු උපාලි මහ රහතන් වහන්සේගේ ගෝල පරම්පරාවේ සිග්ගව ඡන්දවංශී කියන ආමතුරු දෙදෙනාට ආරාධනාවක් කරනවා. බ්‍රහ්මලෝකයේ ආවුෂ පිරිහිච්ච කිස්ස කියලා බ්‍රහ්මෙක් ඉන්නවා. ඒ බ්‍රහ්මයා මනුස්ස ලෝකෙ ඉපදුනහම මහාන කරලා ත්‍රිපිටකය උගන්වන්න ඕනේ කියලා අවවාද කළා. මේ රේවත මහරහතන් වහන්සේ බ්‍රහ්ම ලෝකේ වැඩ ඉන්න මේ හිටපු තිස්ස කියලා බ්‍රහ්මෙක්ට ආරාධනා කරනවා. මේ මනුස්ස ලෝකේ තම අවුරුදු 118කින් අර්බුදයක් ඇති වෙනවා සාසනේ. ඒ සාසන අර්බුදේ විසඳන්න මනුස්ස ලෝකෙ ඉපදෙන්න කියලා. ඉතින් මෙන්න මේ තිස්ස කියන බ්‍රහ්මයා තමයි පසු කාලයක මොග්ගලී පුත්‍ර තිස්ස මහරහතන් වහන්සේ හැටියට ප්‍රසිද්ධ වෙන්නේ. එතකොට මේ මොග්ගලී පුත්‍ර තිස්ස මහරහතන් වහන්සේට ධර්මය ලැබෙන්නේ, සුභ සම්පදාව ලැබෙන්නේ සුපාලි මහතෙරුන් වහන්සේගේ ගෝල පරම්පරාව අනුව. මේ මොග්ගලී පුත්‍ර තිස්ස මහරහතන් වහන්සේ ළඟ පැවිදි වෙනවා මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු කුමාරයා. මිහිඳු කුමාරයා කියලා කියන්නේ ධර්මාශෝක රජුගේ පුත්‍ර රත්නය. යුවරජ වෙලා ඉන්නේ ඒ වෙලාවේ ධර්මාශෝක රජුව ආරාධනා කිරීම නිසා පැවිදි බවට පැවිදි භූමියට එනවා. ඒ පැවිදි භූමියට ආවට පසු උපසම්පදා මණ්ඩලයේදීම අරහත්ත්වයට පත් වෙනවා. සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙක් හැටියට මේ සිව් පිළිසිඹියා සහිත මහ රහතන් වහන්සේ කෙනෙක් හැටියට. ඒ සිව් පිළිසිඹියා සහිත මහ රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන පිළිසිඹිය හතරක් තියෙනවා. අර්ථය කියලා කියන්නේ අර්ථ කතාව. ධර්මය කියලා කියන්නේ පිටකය. එහෙම නැත්නම් හේතුඵල වාදේ කියලා පිළිසිඹියෝ තියෙනවා. නිරුක්ති කියලා කියන්නේ භාෂා සියයක පමණ ව්‍යාකරණ දැනුම. පටිභාන නමින් හඳුන්වන්නේ තමන්ට තියෙන ව්‍යාකරණ දැනුමත් ඒ ත්‍රිපිටක අර්ථ කතා දැනුමත් එකට ගලපන්න පුළුවන් ක්ෂණික වැටෙන ඥානයක් පටිභාන කියලා කියන්නේ. එතකොට මේ මහරහතන් වහන්සේලා කියලා හඳුන්වන්නේ මෙන්න මේ සිව්පිලිසිබියා කියන ඥාන හතර තියෙන රහතන් වහන්සේලාට. ඒ රහතන් වහන්සේලාට අස සමාපත්තිය වලටම සමාදින්න පුළුවන් අභිඥා සියල්ලම තියෙනවා. ඊට අමතරව මේ සිව්පිලිසිබියා කියලා. ඉතින් මේ මිහිඳු මහරහතන් වහන්සේ උපසම්පදා මාලකයේදීම අරහත්වයට පත් වෙලා සීල අභිඥා සහිතව අවුරුදු 3ක් මොග්ගලී පුත්‍රතිස්ස මහරහතන් වහන්සේ ළඟ ත්‍රිපිටක අට කතාව ඉගෙන ගත්ත කියන එක සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ අපේ ලංකාවට අතිශයම උපකාරී වූ මිහිඳු මහරහතන් වහන්සේ ඒ ඉගෙන ගැනීමෙන් පසුව තමයි ලංකාවට වැඩම කරලා තියෙන්නේ. සිංහල භාෂාව ඉගෙනගෙන දේශනා කරලා නැහැ. මොකද සිව්පිලිසි ව්‍යාපත් මහරහතන් වහන්සේ ළමක් නිසා අහසින් වැඩම කළා. රජුළු මුණ ගැහුණාම ඒ රජුට තේරෙන භාෂාවෙන් දෙලින්ම අනිවරදිම ධර්ම දේශනා කරලා
අපිට ඇහෙන්නේ සමින්ද මහත්තයාම. ඔව් කට්ටිය සමාවෙන්න සිරුදා. මොකද සමින්ද මහත්තයා කතා කරන්නේ ලංකාවෙන්. දැන් මට ප්‍රතිසල කිව්වා
සර්ණයි සුපුරුදු පරිදියක ගොඩක් කිරුණා සස්තුනා මේ ඉතින් පැහැදිලිව ඇහුණාද කලින්?
මට පැහැදිලිව ඇහුණා. අනිත් පැයට නම් ඇහුණ ඇහෙන්නේ නැති කියලා මම හිතනවා. අපි අර ඇඩ් කරපින්ද පොඩි ප්‍රශ්න ඇතුණා, ඩිස්ටර්බන්ස් ඇතුණා. මම
කලින් දැන් ඇහෙනවද?
ඇහෙනවා ඇහෙනවා.
ඔව්. ඉතින් ඒ වගේ මේ ත්‍රිපිටක අටකතාව හරියටම ගලපලා දේශනා කරන්න පුළුවන්කම තියෙන මහරහතන් වහන්සේලාට. ඒ මහරහතන් වහන්සේ කෙනෙක් හැටියට මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරපු සමචිත්ත පරියාය දේශනාවෙන් 1.140ක් ප්‍රාණීන්ට සත්‍යයන්ට ධර්මාභෝධය මාර්ගඵල අවබෝධය ලැබුණ කියන කාරණයෙන් අපි හිතා ගන්න පුළුවන්. මට නම් තේරෙන ප්‍රමාණයට වඩා හිතාගන්නත් බැරි තරම් ප්‍රඥාවක් මිහිඳු මහරහතන් වහන්සේට තියෙනවා. ඉතින් මේ මිහිඳු මහරහතන් වහන්සේ කියන්නේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ ළමක් නෙමෙයි. අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා ඉන්නේ ඊටත් ඉහළින්. ඊටත් ඉහළින් සතර මහා තෙරවරු වැඩ ඉන්නවා. සතර මහා තෙරවරු කියලා කියන්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, මහා කච්චායන මහරහතන් වහන්සේ සහ මහා කොට්ටිත මහරහතන් වහන්සේ. මේ සතර මහා තෙරවරුන්ට ආනන්ද හාමුදුරුවෝත් අයිති වෙලා නැති බවෙන් අපිට තේරෙනවා කොයිතරම් ගුණ අධික බවක් මේ සතර මහා තෙරවරුන්ට තියෙනවද කියලා. ඊට ඉහළින් වැඩ ඉන්නේ මුගලන් මහරහතන් වහන්සේ, දෙවෙනි ශ්‍රාවක කියලා හඳුන්වන්නේ. ඊට ඉහළින් වැඩ ඉන්නවා පළවෙනි ශ්‍රාවක නමින් හඳුන්වන ධම්මසේනාපති සාරිපුත්තන් වහන්සේ. ඉතින් මේ සාරිපුත්තන් වහන්සේගේ ප්‍රඥාව අසූ මහ ශ්‍රාවකයෙකුට තේරෙන්නේ නැහැ කියලා තියෙනවා. ප්‍රමාණ කරන්න බැහැ කියලා තියෙනවා. ඒ මොකද අසූ මහ ශ්‍රාවකෙක් ඇවිල්ලා සාරිපුත්තන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවාම සාගරයේ විරලට ඇවිල්ලා සාගරයේ දිහා බැලුවාම තියෙන උදාහරණයක් වගේ පේනවා කියලා කියනවා. කොයි දිසා බැලුවත් කෙලවර පේන්නේ නැහැ. ඒ තරම්ම සාරිපුත්තන් වහන්සේගේ ප්‍රඥාව වැඩි කියලා. මේ සාරිපුත්තන් වහන්සේට ඒ තරම් ප්‍රඥාවක් තියෙනවා. නමුත් සාරිපුත්තන් වහන්සේට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව හරියටම දැනගන්න බැහැ. නමුත් අනුමාන ඥානයකින් දැනගන්නවා කියලා තමයි සම්පසාදිනී සූත්‍රයේ දීගණිකායේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් භාගතුන් වහන්සේගේ සර්වඥ ඥානය කියන එක කොයිතරම් මහත් වූ ඥානයක්ද, විශේෂ වූ ඥානයක්ද කියන එක හිතාගන්න බැරි තරම්. නමුත් අපිට අපේ ප්‍රමාණ වලින් ඒක අවබෝධ කරගන්න පුළුවන් කියලා කියන සාරිපුත්තන් වහන්සේට තරම් බැරි වුණා. ඉතින් එතනදී කියන්න තියෙන්නේ මේ ලංකාවට මේ සියලු දේවල් ලබා දීලා තියෙන්නේ භාගතුන් වහන්සේගේ මහා අදිස්ථානය අනුව. දැන් භාගතුන් වහන්සේ අද කාලේ නැහැ කියලා කාට හරි හිතෙනවනම් භාගතුන් වහන්සේ විශේෂයෙන් උපදෙස් දීලා තියෙනවා එහෙම හිතන්න එපා කියලා. දීඝනිකායේ මහා පරිනිර්වාණ සූත්‍රයේ තථාගතයන් වහන්සේට තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑමට කලින් ආනන්ද මහා තෙරුන් වහන්සේට තථාගතයන් වහන්සේ මේ වචනේ ප්‍රකාශ කරනවා. ආනන්ද, නුඹට හිතෙන්න පුළුවන් මේ පෙළ දහම දේශනා කරපු අපගේ ශාස්ත්‍රඥ වහන්සේ දැන් අතීතයට ගියා, පිරිනම් පෑමෙන් පස්සේ හිතෙන්න පුළුවන් ආනන්ද නුඹට මේ ත්‍රිපිටකය දේශනා කරපු ශාස්ත්‍රඥ වහන්සේ දැන් නැහැ කියලා හිතෙන්න පුළුවන්. නක්තිනෝ සත්ත, අපගේ ශාස්ත්‍රඥ වහන්සේ දැන් නැහැ කියලා හිතෙන්න පුළුවන් කියලා. භාගතුන් වහන්සේ විශේෂ උපදේශයක් දෙනවා ඒ වෙලාවේ ආනන්ද හාමුදුරන්ට. ආනන්දය එසේ නොසිතිය යුතුයි. ආනන්ද, එසේ නොසිතිය යුතුයි. මා විසින් යම් ධර්මයක් දේශනා කරනාද, ධර්මයක් විනයක් දේශනා කරාද, පැනෙව්වද, ඒ ධර්මීය විනය තොපට මගේ ඇවෑමේ ශාස්ත්‍රුන් වහන්සේ බවට පත් වෙනවා, ශාස්ත්‍රු බවට පත් වෙනවා කියලා ප්‍රකාශ කරනවා. එතන භාගතුන් වහන්සේ විශේෂයෙන් දේශනා කරනවා මේ මා විසින් දේශනා කරන ලද කියන එකට අමතරව පඤ්ඤත්තු, දේසිතෝ පඤ්ඤත්තු කියන වචන දෙකම ප්‍රකාශ කරනවා. දැන් මේ දේසිතෝ පඤ්ඤත්තු කියන වචන දෙකම හේතුවක් නැතුව භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. මෙතන භාගතුන් වහන්සේගේ දේශනාවත් ධර්ම දේශනා කිරීමත් අදිස්ථාන ශක්තිය සහිතව පැනවීමත් කියන කාරණා දෙකම සඳහන් කරලා කියනවා. ඒ ධර්ම රත්නය මාගේ ඇවෑමෙන් තොපට ශාස්ත්‍රු බවට පත් වෙනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. දැන් අද කාලේ අපි හිතලා බලමු, අපිට හිතෙනවද භාගතුන් වහන්සේ දැන් නැහැ කියලා, නැත්නම් භාගතුන් වහන්සේ දැන් ඉන්නවා කියලා හිතනවද? එහෙම හිතන අයගෙන් භාගතුන් වහන්සේ සිතන විදිහටම හිතන කෙනෙකුට හිතෙන්නවද භාගතුන් වහන්සේ දැන් අපිට කිසිම අඩුපාඩුවක් කරලා නැහැ, භාගතුන් වහන්සේ සිටිය පරිදිම ජීවමාන සිටිය කාලයේදී අපිට අවස්ථාවක් තිබුණා නම් භාගතුන් වහන්සේ මුණ ගැහෙන්න අන්න ඒ තරම් අවස්ථාවක් අපිට සලසලා දීලා ගියා කියන එක තමයි මේ කතාවෙන් කියන්නේ. භාගතුන් වහන්සේ නැහැ කියලා හිතන්න එපා කියලා භාගතුන් වහන්සේ නිකම් වචනයක් දේශනා කරලා නැහැ. අතීත බුදුවරුගේ ශාසන දිහා බැලුවාම දීර්ඝායුෂ්ක බුදුවරු සහ දීර්ඝායුෂ්ක නොවන බුදුවරු අතර වෙනසක් දක්ිනවා දේශනාවේදී. ඒ මොකද කියලා කියනවා, දීර්ඝායුෂ්ක බුදුවරු ධාතුන් වහන්සේලා විසිරවන්නේ නැහැ. තමන්ගේ ශාසනයේදී විශේෂයෙන් අධික ලෙස විනය නීති පනවන්නේ නැහැ. විස්තර වශයෙන් ධර්ම දේශනා කරන්නේ නැහැ. එතන ඉන්න පිරිසට ධර්ම අවබෝධය වුණාම දේශනාව නවත්තනවා. නමුත් බුදුවරයෙක්ගේ සේවය තව බුදුවරයෙක්ගේ සේවයට සමානයි. බුදුවරයෙක් තව බුදුවරයෙකුට සමානයි. ඉතින් ඒ නිසා ඒ සමාන භව ලැබෙන්නේ අල්පාවිෂ්ඨව වැඩ ඉන්න භාගතුන් වහන්සේලා ධාතුන් වහන්සේලා විසිරවනවා විශේෂයෙන් අදිස්ථාන ශක්තිය සහිතව. ඊට අමතරව විනය නීති පනවනවා, විස්තර සහිතව විනය නීති පනවනවා, ධර්ම දේශනා කරනවා විස්තර සහිතව. විශේෂයෙන් විනය නීති පැනවීම සහ ධර්මයේ විස්තර වශයෙන් දේශනා කිරීම. හොඳම උදාහරණය තමයි ධාතුවිභංග සූත්‍රය. පුක්කුසාති භික්ෂුවට භාගතුන් වහන්සේ අරහත්ත්වය දක්වා දේශනා කරනවා. නමුත් පුක්කුසාති භික්ෂුව අනාගාමි වෙන්නේ. ඒ වගේ මේ දේශනාව ධාතුවිභංග සූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය තුන්වෙනි පුටේ තියෙන්නේ. ඒ ධාතුවිභංග සූත්‍රය මේ ශාසනය පවතින තාක්කල් භික්ෂුන් වහන්සේලාට, භික්ෂුණීන් වහන්සේලාට, උපාසකයන්ට, උපාසිකාවන්ට ධර්මාවබෝධය ලැබීමට අවශ්‍ය ප්‍රමාණය භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට භාගතුන් වහන්සේගේ දේශනාව කොයි වගේද, කොයිතරම් ප්‍රමාණයක් ඇද්ද, අපිට කොයිතරම් ප්‍රමාණයක් ලැබිලා තියෙනවද කියන එක තීරණය වෙලා තියෙන භාගතුන් වහන්සේගේ මහා අදිස්ථානය අනුව. භාගතුන් වහන්සේ දේශනා කරපු සියල්ලම අපිට ලැබිලා නැහැ. භාගතුන් වහන්සේ ධර්ම දේශනාවක් කරද්දී බුක්තානුමෝදනාවක් හැටියට පිණ්ඩපාතයේ වැඩම කරලා ඒ දානේ දුන්නට පස්සේ කරන දේශනාව දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය දෙක තරම් විශාලයි කියලා සඳහන් කරනවා. දීඝනිකායට බණවර 64යි, මජ්ක්‍ධිමනිකායට බණවර 80යි. එතකොට පාළි අකුරු 8000ක් මේ බණවරක් කියලා කියන්නේ. පාළි අකුරු 8000 144ක් තරම් දිග ධර්ම දේශනාව භාගතුන් වහන්සේ අති ශීඝ්‍රයෙන් ඒ දේශනාව කරනවා කියලා කියනවා. භාගතුන් වහන්සේට තරම් වේගෙන් වචන උච්චාරණය කරන්න වෙන කිසිම කෙනෙකුට හැකියාවක් නැහැ කියලා සඳහන් කරලා කියනවා. නමුත් හවසට පැමිණෙන පිරිසට භාගතුන් වහන්සේ කරන දේශනාව ඊටත් වඩා දිගයි. බණවර 220ක්. ඒ කියන්නේ සංයුක්ත අංගුත්තර නිකාය දෙක තරම් දිගයි කියලා කියනවා. දැන් කරණීය මෙත සූත්‍රය ගත්තාම ඒ කරණීය මත සූත්‍රයේ අති දීර්ඝ දේශනාවක්, බණවර 220ක් විතර දිග දේශනාවක්. ඒ දේශනාවේදී භාගතුන් වහන්සේගේ සසවත්තා ඥාණයෙන් තමයි කෙටි කරලා ඒ දේශනාව ධාතා 10කට කර්ණීය මත සූත්‍රය හැටියට ත්‍රිපිටකයට සංග්‍රහ වෙලා තියෙනවා. ඒ මහා අටකතාව කියලා සඳහන් කරලා තිබුණේ භාගතුන් වහන්සේම තීරණය කරපු ඒ දේශනාවෙම ප්‍රකීර්ණක දේශනාව. ඒ කියන්නේ ත්‍රිපිටකයට අදාළ ගොනු කරපු කොටසට අදාළ ඒ ළඟම කියන පැහැදිලි කිරීම පැහැදිලි කිරීමට අවශ්‍ය දේශනාවේ කොටස් ටික අට කතාවට සංග්‍රහ කරලා තියෙනවා. සංගායනා තුනේ වීම මේ ත්‍රිපිටකයත් අට කතාවත් සංගායනා කරලා තියෙනවා. දැන් සමහරව අද කාලේ හිතන්නේ මේ අට කතාව කියන එක පසු කාලිනව ලියපු දෙයක් හැටියට. විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා අට කතාව මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට රැගෙන ආවේ ඒ අට කතාව ත්‍රිපිටකයත් සමග සංගායනා තුනේදීම සංගායනා වුණා. ඒ අට කතාව අනුව මිහිඳු මහ රහතන් වහන්සේම තමයි සිංහල භාෂාවට පරිවර්තනය කරේ. ඒ පරිවර්තනය කරපු මහා අට කතාව බලාගෙන බුද්ධකෝ සහමුදුරුව නැවත පාලියට පරිවර්තනය කරා මිස මේ අලුතෙන් අට කතාවක් ලිව්වා කියලා එතනින් සඳහන් වෙන්නේ නැහැ. බුද්ධකෝ සහමුදුරුව පරිවර්තනය කරපු පාලි අට කතාවට කොයිතරම් රහතන් වහන්සේලා සරකවද, තෙරවරුන් සරකවද මහා විහාරය කියලා සඳහන් කරලා තියෙනවා අපේ චූල වංශ ග්‍රන්ථේ. එතනම එක මහා වංශ ග්‍රන්ථයේ සඳහන් වෙනවා, අට කතාවේ සඳහන් වෙනවා. අපේ පැරණි හැම පොතකම සඳහන් වෙන්නේ එකම ආකාරයකට, කොතනවත් පැටලෙවිලක් නැහැ. ඉතින් මෙතනදී පැහැදිලි වෙන දේ තමයි මේ ත්‍රිපිටක අට කතාවට අතිශයින්ම ගෞරවයක් දක්වන්න ඕනේ. අපිට කියන අදහස් බුදුදහම වෙන්නේ ඒ අනුව අපි හිතනවා නම් විතරයි. එහෙම නැත්නම් ඒක අපේම අදහසක් බවට පත් වෙනවා. භාගතුන් වහන්සේගේ සර්වඥතා ඥාණය පිළිගන්න කෙනෙක්ට තමයි බුදුන් සරණ යන්න පුළුවන්. භාගතුන් වහන්සේ කියලා කියන්නේ අති විශේෂම පුරුෂ රත්නයක්. ඉතින් ඒ භාගතුන් වහන්සේගේ ශක්තිය කොයිතරම්ද කියලා දන්නේ නැති කෙනෙක් තමයි අද ධර්මයේ වෙනස්ලා කියලා හිතනවා නම්. ඒ මොකද භාගතුන් වහන්සේගේ ශක්තිය භාගතුන් වහන්සේට අවුරුදු 17,000 3,000ක්වත් පවත්ව ගන්න බැහැ කියලා හිතනවා නම් භාගතුන් වහන්සේ ප්‍රමාණ කරා වෙනවා. දැන් භාගතුන් වහන්සේට විතරක් නෙමෙයි මේ වගේ 이르දියක් පාලා 이르දි බලය ඒ 이르දියේ මවපුදේ තියන්න වුණත් සාමාන්‍යයෙන් 이르දි තියෙන කෙනෙකුට වුණත් සෑහෙන කාලයක් එක පවත්වන්න පුළුවන්. අපි දන්නවා දැන් අසඤ්ඤ සත්‍යය කියන ජීවිතය තනිකරම චතුරාර්ය ධානයේ ඵලයක් හැටියට ලැබෙන්නේ මහා කල්ප 500ක් පවතිනවා. දැන් අරූපතල වල ඉපදෙන්නේ මහා කල්ප 20,000 40,000 වගේ දීර්ඝ කාලයක් ඉන්න පුළුවන් වෙන්නේ හතරෙන් ධානයේ ශක්තිය නිසා. ඒ හතරෙන් ධානයේ උපේක්ෂා එකඟතා කියන ඒ ශක්තිය යොමු කරනවා ආකාසනං චෛතනිය කියන තත්වයට. යොමු කරලා ඒක පවත්වන්න පුළුවන් කියනවා මහා කල්ප 20,000. භාගතුන් වහන්සේලාගේ ශක්තිය ප්‍රමාණ කරන්න බෑ කියලා කියලම තියෙනවා. අචින්තයි භාගතුන් වහන්සේගේ ශක්තිය. ඒවං අචින්ත්‍යා බුද්ධා බුදු ධම්මා අචින්ත්‍යා. අචින්තියේසු පසන්නානං විපාකෝ හෝති අචින්තියෝ කියන ගාථාවෙන් කියන්නේ භාගතුන් වහන්සේ අචින්තයි. භාගතුන් වහන්සේ පිළිබඳ හිතල ඉවර කරන්න බෑ, ප්‍රමාණ කරන්න බෑ. භාගතුන් වහන්සේ දේශනා කරන ධර්ම රත්නයත් අචින්තයයි. ඒ අචින්ත වූ භාගතුන් වහන්සේ කෙරෙහි සහ භාගතුන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි ඇති වෙන පැහැදීම නිසා අපට ලැබෙන ප්‍රතිඵලයක් අචින්තයි කියලා කියලා තිබුණා. ඉතින් මේක කුසල පක්ෂේ විතරක් නෙමෙයි තියෙන්නේ. අකුසල පක්ෂෙත් තියෙනවා. භාගතුන් වහන්සේට කවුරු හරි කෙනෙක් නිඳාවක් කරනවා ඒ බුද්ධයාට ලැබෙන ඵල විපාක සිතල ඉවර කරන්න බැරි තරම් අමාරු තත්ත්වයක ධර්ම සත්‍යයක තියෙනවා. ඉතින් අද විශේෂයෙන්ම සාකච්ඡා කරන්න හිතුවේ අපේ ලංකාවේ දුරුමත පැතිරලා තියෙනවා අට කතාව වෙන එකක්. ඒක පස්සේ කාලෙක ලිය වෙලා තියෙන්නේ අභිධර්ම පිටකය අවුරුදු 500කට පස්සේ පටන් ගත්තේ. ඒ වගේ වෙන වෙන එක එක පුද්ගලයන්ට එක එක මට්ටමේ අදහස් තියෙන්නේ. බුද්ධකෝස හාමුදුරුවෝ මේ පරිවර්තනය කරද්දී අට කතාව විතරයි පරිවර්තනය කළ තියෙන පිටකයට අත දෙලා නැහැ. ඒකට මේ පරිවර්තනය කරාට පසුව මහා විහාරිය මහරහතන් වහන්සේලා එක සම්මත කරේ නැත්නම් අපිට ගණක් දෙන්නේ නැහැ. අවුරුදු 1500ක් විතර අපිට මේක ගණක් දීලා තියෙන්නේ අපේම සිංහල හාමුදුරුවෝ. දැන් සමහර බුදුකෝ සමුදුරන්ට බොස් කියනවා බ්‍රාහ්මණේ ඒ බමුණු මත එකහො කරා කියලා. එහෙනම් බ්‍රාහ්මණේ කියලා දොස් කියන්න අමාරුයි. සරියුත් හාමුදුරුවෝ බ්‍රාහ්මණේ කියලා කියන්න කලින්. ඉතින් එහෙම දොස් කීමක් අපේ දකින්න අමාරුයි. එහෙම සාධාරණයි කියලා හිතන්නත් අමාරුයි. මොන ආගම් ජාතියෙන් මොන රටෙන් ආවත් බුදුදහමට හරියටම ආවොත් ත්‍රිපිටකයේ අට කතාව හරියටම පිළිගන්නවා නම් භාගතුන් වහන්සේව පිළිගන්නවා නම් භාගතුන් වහන්සේගේ වචන සියල්ලම පිළිගන්නවා නම් භාගතුන් වහන්සේගේ සියලුම වචනයට සමාන ගෞරවයක් තමන් තුළ තියෙන්න ඕනි. ඒක තමයි බුදුදහමට පැමිණෙන්න තියෙන මූලික දොරටුව. ඉතින් ඒ අනුව තමන් හික්මෙද්දී එකෙනේ මූලිකවම සද්ධාව තියෙන්න ඕනේ කියලා කියලා තියෙනවා. සීලයටත් කලින් සද්ධාව දේශනා කරලා තියෙනවා. සද්ධීව විත්තං පුරුසස්සෙට්ටං කියලා කියලා තියෙන්නේ. සද්ධාව තමයි උතුම්ම ධනය නැත්නම් නිධානය පුරුෂයාව ශ්‍රේෂ්ඨ බවට පමුණවන කියලා කියලා තියෙනවා. එතකොට විශේෂයෙන් කියලා තියෙනවා ආර්යයන් වහන්සේලා රහතන් වහන්සේලා විශේෂයෙන් සද්ධාවන්තයා ගාවට පළමුව එළමෙනවා. සද්ධාවන්තයාගෙන් පළමුව කිරිකර පිළිගන්නවා නැත්නම් ශ්‍රද්ධාවන්තයාගේ දාණය තමයි කලින්ම බාරගන්නේ. ශ්‍රද්ධාවන්තයර තමයි මුලින්ම ධර්ම දේශනා කරන්නේ. මෙතන හොඳින් අවබෝධ කරලා බලන්න ප්‍රඥාවන්තයා ගැන නෙමෙයි කියලා තියෙන ශ්‍රද්ධාවන්තයා ගැන. මොකද මේ ශාසනයේදී ශ්‍රද්ධාව මූලිකයි. මොකද සර්වඥතා ඥානය කියන එක ශ්‍රාවකයෙකුට නැහැ. දැන් යම්කිසි කෙනෙක් භාවනා කරලා මේ සියල්ල පිළිඅරගෙන භාවනා කරොත් විතරයි අරහත්ත්වය ලැබෙන්නේ. එහෙම භාවනා කළා අරහත්ත්වය ලැබුණත් ඒ ලැබුණු අරහත්ත්වය ලැබුණු පුද්ගලයාට භාගතුන් වහන්සේගේ සියලුම දේශනා තමන් ඥානයට වැටහෙන්නේ නැහැ. මොකද ඒ රහතන් වහන්සේට සර්වඥතා ඥානය නැහැ. රහතන් වහන්සේලාගෙත් අවබෝධ මට්ටම් විශාල ගණනාවක් ප්‍රකාශ කරලා තියෙනවා. ඒක හොඳින්ම අවබෝධ කරගන්න පුළුවන් සම්ප්‍රසාදනීය සූත්‍ර අට කතාවේ බුදුගුණ දැනුම ගැන කියන ප්‍රමාණ කිරීමේ. ඉතින් ඒ අවබෝධය තමන්ට ලැබුණට පස්සේ තමන්ට පුළුවන් වෙනවා මේ ලෝකේ තියෙන සියලුම ආගම් වලින් වෙන් වෙලා භාගතුන් වහන්සේ සරණ ගිය බෞද්ධයෙක් බවට පත් වෙන්න. එහෙම නැත්නම් අපි තාම හිතන් ඉන්නවා විතරයි අපි බෞද්ධයෝ කියලා. දැන් අපි නෙමෙයි, අපි විතරක් නෙමෙයි භාගතුන් වහන්සේව අදහන්නේ. භාගතුන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව තියෙන අපිට විතරක් නෙමෙයි, මහායාන කියලා නිකායවල් ගොඩක් තියෙනවා, වජ්‍රයාන, තන්ත්‍රයාන ආදී නිකායවල් ගොඩක් තියෙනවා. දැන් බෙදිලා ගිහිල්ලා මේ ත්‍රිපිටකයට ඇර වෙන පිටකයන් පරිහරණය කරන, වෙනස් වෙච්ච සහ මේ තියෙන දේවලුත් තියෙනවා, නැති දේවලුත් තියෙන මේ ශාසන ගොඩක් තියෙනවා මේ ලෝකේ. වැඩිම මේ ලෝකේ ජනගහණයෙන් වැඩි දෙනෙක් මහායාන බෞද්ධයෝ. ඉතින් ඒ අය භාගතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවන්තයි. අපිටත් වඩා ධ්‍යාන භාවනා කරනවා. එතකොට ඒ ශාසනවලත් සෝවාන් වහන්සේ ඇති වෙනවද? සකදාගාමි වහන්සේ ඇති වෙනවද? අනාගාමි වහන්සේ ඇති වෙනවද? රහතන් වහන්සේ ඇති වෙනවද? එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. භාගතුන් වහන්සේ සිංහනාදයක් කරනවා. මේ ශාසනයේ විතරයි පළවෙනි ශ්‍රමණයා ඇති වෙන්නේ, දෙවෙනි ශ්‍රමණයා ඇති වෙන්නේ, තුන්වෙනි ශ්‍රමණයා ඇති වෙන්නේ සහ හතරවෙනි ශ්‍රමණයා ඇති වෙන්නේ. මොකද ඒ තරම්ම මේ දහම ඉතාම සියුම්. භාගතුන් වහන්සේ හිතපු විදිහට ඇරෙන්න යම් අපේ යම් කිසි කුඩා සංකල්පයක් තිබුණත් ඒක විචිකිච්ඡාව කියන කොටසට අයිති කරලා තියෙනවා. විචිකිච්ඡාව කියෙද්දි කොහොමඩක්වත් එතනින් එහාට යන්නේ නැහැ, ඉන්න තැනින් උඩට එන්නේ නැහැ. ඉතින් ඒ නිසා කොයිතරම් භාවනා කළත්, කොයිතරම් ධ්‍යාන ලැබුවත් මේ බුදුදහමට එන්න තිසරණය අවශ්‍යමයි. භාගතුන් වහන්සේ සරණ යන්න ඕනේ. භාගතුන් වහන්සේ සරණ ගියාම භාගතුන් වහන්සේගේ සියලු වචනයන් පිළිගන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ධර්ම රත්නය. තමන්ට ඒ ධර්ම රත්නය පිළිගත්තා. තමන්ට ඒ ධර්ම රත්නය අනුව 100%ක් ඉන්න බැරි වුණා. එහෙම 100%ක් ඒ ධර්ම රත්නය අනුව තමන්ගේ ජීවිත හැඩගස්ස ගන්න උතුම් පුද්ගලයාව, ඒ පුද්ගලයා උතුම් පුද්ගලයාගේ උතුම් බව අඳුර ගන්නවා. ඒ කියන්නේ සංඝ රත්නය පිළිබඳ ගෞරවය තියෙනවා. එතකොට හරියටම භාගතුන් වහන්සේ සරණ ගියාම ධර්ම රත්නය සරණ ගියා වෙනවා, සංඝ රත්නය සරණ ගියා වෙනවා, මේ ශාසනයෙහි බුද්ධ ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. අන්න එතකොට තමයි අපි බෞද්ධ කියලා අපිට හඳුන්වන්න හැකියාව ලැබෙන්නේ. එතකන් අපි හොය හොය යන යම්කිසි, දැන් අද කාලයේ අපිට ලංකාවේ දකින්න ලැබෙන්නේ අපි හිතන් ඉන්නේ බුද්ධ ආගම කියලා සංකලනයක්. මොන වගේ දේවල්ද? අපි තනියෙන් ඉගෙන ගත්ත දේවල්, අපේ අත්දැකීම්, අපිට ගුරුවරු ඉගෙන උගන්වපු දේවල්, අපිට අම්මල තාත්තලා උගන්වපු දේවල්, එහෙම නැත්නම් හාමුදුරුවරු උගන්වන දේවල් සහ ඔය වගේ බොහෝ දේවල් අපි ඉගෙන ගන්න විද්‍යාව, ගණිතය, ආර්ථික විද්‍යාව. දැන් මේ මූලික බුදුදහමේ තියෙන මූලික දෙයක්වත්, දන් දුන්නාම ආපහු හම් වෙනවා කියන එකක්වත් මේ ගණිතය, විද්‍යාව, ආර්ථික විද්‍යාව කිසිම විද්‍යාවකින් පෙන්වන්න බෑ. අපි යම් කිසි ගිණුමකින් මුදල් අරගෙන දානයක් දුන්නොත් ගුණ වෙලා නැවත ඒ ගිණුමට බැර වෙන්නේ නෑ. මේ ඒ ගිණුමට එකතු වෙන්නේ නෑ. ඉතින් ඒ වගේ මේ දානෙන් ප්‍රතිඵල හම්බෙනවා කියන එකවත් අපි දන්න විද්‍යාවලින් හොයන්න බෑ, ඔප්පු කරන්න බෑ. ඉතින් ඊටහා තියෙන කිසිම දෙයක් භාගතුන් වහන්සේගේ අපි දන්න තර්කෙන් ග්‍රහණය කරන්න අමාරුයි. අපිට අවබෝධ කරගන්න යම් පහසුවක් වෙන්න පුළුවන් තියෙන දැනුම. ඒ නිසා අපිට මේක ශ්‍රද්ධා ශීසියෙන් අවබෝධ කරගෙන ප්‍රතිපත්තියේ යෙදෙනකොට ඒ සම්බන්ධ ප්‍රඥාව අපිට පහළ වෙනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් මම මේ කෙටියෙන් සඳහන් කරේ අපිට බුදුදහම ලැබුණේ කොහොමද, බුදුදහම කොහෙද තියෙන්නේ, අපි බෞද්ධයෝද කියලා හරියට දැන ගැනීම පිණිස යම්කිසි උපදේශනය. ඉතින් මේ කියපු හැම දෙම කියනවා මේ තථාගතයන් වහන්සේගේ අන්තිම වචනය දීඝනිකායේ දෙවෙනි පොතේ මහා පරිනිර්වාණ සූත්‍රයේ තියෙන්නේ 242 වෙනි පිටුවේ. මේ මම කියපු ඕනම තැනක රෙෆරන්ස් එකක් මට දෙන්න පුළුවන්. මම අවබෝධ කරගෙන මේ කියන දෙයක් නෙමෙයි මේ කියන්නේ. මට අවබෝධයක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් කතා කරන්න මේ බුද්ධ ධර්මයේ අවසරයක් නැහැ. ඒ කියන්නේ අත්තුක්කංශන කියන එක තමන් උසස් කරලා දක්වනවා කියන එක කරන්න දෙයක් නැහැ. කරන්න එපා කියලා තියෙන්නේ. අනුන්ව පහත් කරනවා කියන එක කරන්න එපා කියලා කියන්නේ ධර්මයේ දේශනා කරන්න ඕනේ. එතකොට මට මේ දේ අවබෝධ වුණා මට මේ දේ පුළුවන් එහෙම කියලා දේශනාවක් නැහැ තියෙන්නේ. භාගතුන් වහන්සේ මෙසේ දේශනා කරා භාගතුන් වහන්සේ මෙසේ දේශනා කරා කියලා විතරයි. අන්න එහෙම දේශනාවක් කරනවා නම් තමන් කෙරෙහි පහදවන්නේ නැත්නම් ඒ අහන කෙනාව ධර්මයේ කෙරෙහි පහදවලා භාගතුන් වහන්සේ කෙරෙහි පහදවලා ධර්මයේ කෙරෙහි පහදවනවා නම් අන්න එක තමයි ධර්ම දේශනාව කියලා කියන්නේ. එහෙම නැත්නම් මම මගේ දේශනාව මගේ දේශනාවක් කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ අහන සිංහතුන්ට මම මේ ආරාධනා කරනවා මූලික ග්‍රන්ථ පරිහරණය කරන්න. ඒ දේවල් ජීවිත ගණන් කැප කරලා ගෙනත් දීලා තියෙන අපිට. ඒ ග්‍රන්ථ ප්‍රතික්ෂේප කරනවා නම් කවුරු හරි ඒ පුද්ගලයා කියන විශේෂ දෙයක් තියෙනවා, ප්‍රකාශ කරන විශේ෷ දෙයක් තියෙනවා. මේ අවුරුදු 2500ක් තිස්සේ මහන්සිලා පරම්පරා ජීවිත කැප කරලා ගෙනත් දුන්න දේවල් අපිට පුළුවන් නම් වෙන්කරන්න එකම සංඝ පරපුර ගෙනාවට මේ පොත හරි මේ පොත වැරදි මේ පොත හරි මේ පොත වැරදි කියලා කියන්න පුළුවන් නම් ඒකින් කියන ප්‍රධාන දෙයක් තියෙනවා. ඒ තමයි අවුරුදු 2500ක් හිටපු සියල්ලන්ටම ප්‍රඥාව නැහැ, මට තමයි තියෙන්නේ. මම තමයි දැන් මේ පරීක්ෂා කරලා මේ දේවල් ගන්න උත්සාහ මේ කරන්න පුළුවන් පුද්ගලයා. මට තමයි මේක තේරෙන්නේ, අනික් අයට තේරුණේ නැහැ කියලා ආර්ය උපවාදයේ පටන් බුද්ධ උපවාදය දක්වා සියලු උපවාද කරගන්න මතයක් බවට පත් වෙනවා. එහෙම කරාම කොච්චර උත්සාහ කරත් නිවන් දකින්න හම් වෙන්නේ නැහැ මේ ශාසනයෙන්. මේ ශාසනය සම්පූර්ණයෙන්ම කල්ලාල මිත්‍ර අතේ තියෙන්නේ කියලා වචනයක් කියලා තියෙන්නේ නිකන් නෙමෙයි. ගුරුවරයාට ගෞරව සහිතව ඉගෙනගත්ත පුද්ගලයා තමයි ධර්ම අවබෝධය ලැබලා තියෙන්නේ. ඉතින් මේ ආනන්ද මහතෙරුන් වහන්සේගෙන් බණ ඇහුවා වගේ තමයි ත්‍රිපිටකය කියෙව්වහම. ඉතින් මම ගොඩක් උනන්දු කරන්නේ තම තමන්ටම මේ ත්‍රිපිටක පොත් පරිහරණය කරලා තමන් දානය සීලය භාවනාවාදී සියලු දස පුණ්‍ය ක්‍රියාවම සමව කරන්න කියලා. එක පුණ්‍ය ක්‍රියාවක් වැඩිය තෝරගන්න එපා. දස පුණ්‍ය ක්‍රියාව දේශනා කරේ භාගතුන් වහන්සේ 10ම සමව කරන්න සමව කරා කියලා අඩු කරන්න එපා. 10ම වැඩිපුරම කරන්න උත්සාහ කරන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ප්‍රශ්න මොන හරි නැගුණා නම් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් දැන් අපිට.
හොඳයි, පිරුවන් සරණයි. බොහොම පිං සමින්ද මහත්මය, ඇත්තටම අපි අද සාකච්ඡාවට වාජනය කරන්න හිටි සමින්ද මහත්මයට යෝජනා කළ තිබුණේ දානය සම්බන්ධයි, ඊට පිට සතියේ සීලේ එක. ඒත් අද සමින්ද මහත්මයා තීරණය කරා ඊට ප්‍රථම අපි බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇතිවෙන විදිහේ දේශනයක් කරොත් හොඳයි කියලා. මොකද අපිට බොහෝ විට සෙන සම්පත්තිය කියන එක මේ ගමනේ තීරණාත්මක සාධකයක් වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් බුද්ධ ධම්ම සංඝ රත්නයේ කෙරෙහි තියෙන අචල ශ්‍රද්ධාව සෙන සම්පත්තිය. ඉතින් මේක අමූලිකා ශ්‍රද්ධාවක් නොවෙන්නට, ඒ කියන්නේ ආකාරවති සත්‍ය බුදුරජාණන් වහන්සේ කියපු ආකාරවති ශ්‍රද්ධාවක් වෙන්නේ කොහොම කරගත්තොත් කියන්නේ කියන එක තමයි මට තේරුණ විදිහට මම වැරදිද දන්නේ සම්ින්ද මාත්‍ය කියන්න උත්සාහ කරේ. ඒක නිසා මම හිතන්නේ අපිට විශේෂයෙන්ම මේ යන ගමනේදී අපිට ශ්‍රුතමේ ඥානෙ බොහෝ දුරට වැදගත් වෙනවා කියන එක තමයි කිව්වේ භාවනා ඥානෙ දක්වා යන්න. ඒ කියන්නේ සුත්තමේ ඥානෙ නැත්තම් අපිට චින්තාමේ ඥානයක් ඇති කරගන්න බෑ. ඒ තුලින් භාවනාම ඥානයකට අපිට යන්න බෑ. මොකද සුසුම ඥානෙ නැති වුණ තැන අපි බොහෝ විට මිත්‍යා දෘෂ්ටිකයන්ට අහු වෙන්න පුළුවන් කියන එක තමයි මම කියන්නේ සම්බින්ද මහත්තයාගේ උනේ. ඒකම බුදුජාණන් වහන්සේ කියන අචල ශ්‍රද්ධාව බොහෝ දුරට මේ අපේ මේ ගමන සාක්ෂාත් කරගන්න හේතුවද කියලා කිව්වේ. එහෙනම් අපි මම හිතන්නේ ඕගලන්ට ප්‍රශ්න තියෙනවා නම් දැන් මේ අවස්ථාව අහන්න හොඳයි. මම
අවසරයි සමින්ද මහත්මයාට මගේ ප්‍රශ්නේ මේකයි. එක්තරා වෙලාවක ස්වාමින් වහන්සේ කෙනෙක් දේශනාවකදී කිව්වා මේ අපිට මේ නිර්වාණය අවබෝධ කරගන්න යම් පාරමී සම්පූර්ණ වෙන්න ඕනේ කියලා. නමුත් අපිට මේ ලැබුණ මේ ෂණ සම්පත්තියෙන් අපිට මූල පාරමෙන් පුරා ගන්න බැරිද පුළුවන්. ඉතින් ඒක බාධාවත් කියලායි මගේ ප්‍රශ්නේ ඕකේ.
කිසිම බාධාවක් නැහැ. ඒක අමුද ප්‍රශ්නයක්. මම ස්තුතියි මේ කිසිම බාධාවක් නැහැ. ඒ කියන්නේ දැන් සාරිපුත්තන් වහන්සේ ක්‍රියාත්මක වෙච්ච විදිහෙන් නෙවෙයි ජීවිතේ අන්තිම ජීවිතේ ගත කරපු විදිහෙන් මුගලන් මහරහතන් වහන්සේ මේ රහත් වෙන කලින් ක්‍රියාත්මක වෙච්ච විදිහෙන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ රහත් වෙන කලින් ක්‍රියාත්මක වෙච්ච විදිහෙන් වගේ ඒ සංඝ මහා සංඝයා වහන්සේලා මුලින් කොහොමද මේ ක්‍රියාත්මක වුණාද කියලා කල්පනා කරලා බැලුවාම හොයලා බැලුවාම අපිට තේරෙනවා මේ පෙරුම් පුරලා හිටපු ඒ අති උත්තර පුද්ගලෝ අතිශයින් මහන්සිලා කියනවා. ඉතින් අපි කලින් පෙරුම් පුරලා තියෙනවද නැද්ද කියන එක අපිට ප්‍රශ්නයක් වෙන්න බෑ. අපිට තියෙන්න ඕනේ අදහසක්, ඒ කියන්නේ අපිට ගොඩක් වැඩ කරන්න අමාරුයි කියලා තියෙනවනම් ඒකත් අපේ තණ්හාවෙම කොටසක්. අපිට මේ භාෂාව ඉගෙන ගන්න අමාරුයි කියලා හිතනවනම් ඒකත් තණ්හාවෙම කොටසක්. අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න අමාරුයි කියලා හිතනවනම් ඒකත් තණ්හාවෙම කොටසක්. අපිට මේ තියෙන ඔක්කොම වැඩි මේ දේවල් මේ වැඩි කියලා හිතනවනම් ඒකත් තණ්හාවෙම කොටසක් කියලා මම හිතනවා. ඉතින් ඇත්තටම වෙලා තියෙන්නේ අපි කලින් කොයිතරම් කරලා තිබ්බත් නැතත් අවංකවම නිවන් දකින්න කැමති කෙනා මේ ලෝකේ තියෙන සියලුම දේ අතහරින්නත් කැමතියි. දැන් ඒ නිසා අවංකවම නිවන් දකින්න ඕන කෙනා කරන්න ඕන විදිහ දැන් අපි කියනවා. දැන් සූත්‍ර ගන්නවම මට මේ පෙන්වන්න පුළුවන් නිදසුන් හැටියට. නමුත් මේකෙන් කියවෙන්නේ අපිට මේ ජීවිතයේ අතිශයින් උත්සාහ කරන්න ඕනේ. උත්සාහ කරාම ප්‍රතිඵලය ලැබෙනවා. බැරි වෙලාවක්වත් ඒ පාරමිතා ශක්තිය සහ මේ ජීවිතයේ උත්සාහය අඩු වුණොත් ඊළඟ ජීවිතේ මාර්ගඵල ලැබෙන විදිය භාගතුනාසේ වෙනම සූත්‍රවල දේශනා කරලා තියෙනවා. දැන් අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ සෝතානුගත සූත්‍රයේ හොඳම උදාහරණයක් මේ ජීවිතේ නවාංග සාසු ශාසනයේ මේ ත්‍රිපිටකය පියවර පහකට ඉගෙන ගන්න කියනවා. පියවර පහ මොකක්ද? සුතා කියලා කියන අහන්න ඕනේ, ගත කියලා කියන වචනෙන් මතක තියාගන්න ඕනේ. වචසා පරිචිතා කියලා කියන වචනෙන් උච්චාරණය කරන්න පුරුදු වෙන්න ඕනේ. මනසානුපෙක්ඛිතා කියලා කියන්නේ හැම සූත්‍රයකම තියෙන හැම වචනයක්ම හරියටම තේරුම් ගන්න ඕනේ තමන්ගේ භාෂාවෙන්. පළවෙනි පියවර තුනම ඉන්නේ පාලියෙන්. සුතා, දත, වචසා, පරිචිතා කියන පියවර තුනම මේ ධර්මයේ හැදෑරීමේදී පාලියෙන් එන්නේ. මනසානුපෙක්ඛිතා කියන කාරණේදී අටකතාව සහ ඒ තමන්ගේ භාෂාවෙන් තේරුම් ගැනීම එතන යෙදෙනවා. විද්‍යා සුප්පටි විද්ධා කියලා කියන්නේ ප්‍රඥාවෙන් විනිවිද දකින්න ඕනේ. ඒ කියන්නේ යම් සූත්‍රයක් හරියටම ඉගෙන ගන්නවා නම් අපි තුමු කර්ණීය මත සූත්‍රය ගත්තොත් එම අහලා තියෙන්න ඕනේ, මතක තියෙන්න ඕනේ, හරියටම උච්චාරණය කරන්න පුළුවන් වෙන වචනේ. ඒ කියන්නේ හරියටම කියලා කිව්වහම මහ ප්‍රාණ අල්ප ප්‍රාණ ඒ සියල්ලම හරියට උච්චාරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. වචනින් වචනේ තේරුම දැනගන්න ඕනේ. ඊට පස්සේ ඒ පිළිබඳව ප්‍රඥාව වඩලා කියන්න ඕනේ විනිවිද දකින්න තරම්. ඉතින් කර්ණීය මත සූත්‍රය දේශනා කරපු ඒ උතුම් වූ ස්වාමින් වහන්සේලා මාස 3ක් වෙහෙස මහන්සිලා තමයි අරහත් වෙට පත් වෙලා තියෙන්නේ. අද කාලේ අපි අඩු කාලයක් ඉඳීමේ මේක ඊට වඩා වැඩි ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් කියලා හිතන එක මම හිතන්නේ නුවණක්කාර වැඩක් නෙවෙයි. ඉතින් මෙහෙම හරියට ඉගෙන ගත්තොත් ඉගෙන ගනිද්දි නිවන් දකින්නවා කියන එක ඔප්පු කරන්න භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉගෙන ගනිද්දි දේශනාව ඉගෙන ගනිද්දි නිවන් දකින එක පංච විමුක්තායතන සූත්‍රය. විමුක්තායතන සූත්‍රය කියලා කියන අංගුත්තර නිකායේ පංචක නිපාති සූත්‍රය. මේ සියලු සූත්‍ර මම කියනේම දැන් විමුක්තායතන සූත්‍රයත් ආතාපි වෙබ් අඩවියේ තියෙනවා. සෝතන්දත් සූත්‍රයේ 31 හැටියට සෝතන්දත් සූත්‍රයක් තියෙනවා. ඒ සෝතන්දත් සූත්‍රයේ පෙන්වුම් කරන්නේ මේ දේශනාවක් කරද්දී කොයිතරම් කොහොම අහගෙන ඉන්න ඕනේද කියලා තව සූත්‍රයක දේශනා කරලා තියෙනවා. ඒ දේශනාව තුලදීම මාර්ගඵල ලැබෙන විදිහක් තමයි භාගතුනාසේ දේශනා කරලා තියෙන්නේ. ඒ කියන්නේ සංගතනිකායේ තියෙන අනීවරණ කියලා සූත්‍රයක්. ඒ අනීවරණ සූත්‍රයේ තියෙනවා යම් ආරසාවකේ අට්ඨිකත්වා මානසිකත්වා සබ්බචේතසෝ සමන්නාහරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති කියලා ක්‍රමයකට බණ අහනවා කියලා. ඒ කියන්නේ අට්ඨිකත්වා කියලා කියන්නේ අට්ඨිකත්වා කියලා කියන්නේ මහත් වූ බලාපොරොත්තු තියෙන ධර්ම දේශනාවට කලින්. ඒ කියන්නේ ධර්ම දේශනාවට ඉඳගෙන ඉන්න පුද්ගලයාට හිතෙන්න ඕනේ මට උතුම්ම ප්‍රතිඵලයක් මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් ලැබෙනවා කියන එක. මානසිකත්වය කියලා කියන්නේ හොඳින් වෙණිහි කරනවා, හොඳින් සිහිය පවත් ගන්න ඕනේ. මානසිකත්වය කියන එක තේරෙන විදිහට කියනවා නම් සරස්මක් සහිතව අහන්න ඕනේ. ඒ කියන්නේ තමන් අහගෙන ඉන්න එක මේ දේශනාවේ මොන කොටසටද අයිති, මොන දෙයක්ද මේ කියන්නේ කියලා සැලසුම් සහගතව අහගෙන ඉන්න ඕනේ. මේ පළවෙනි කරුණ මේ කිව්වේ, මේ දෙවෙනි කරුණ, මේ දෙවෙනි කරුණ දෙවෙනි කොටස, මේ පළවෙනි කොටස, මේ තුන්වෙනි කරුණ, මෙහෙම කියලා හරියට සැලසුමක් සහිතව හොඳ සිහියෙන් අහගෙන ඉන්න ඕනේ. එතකොට සියලු සිත එක්ස්ප්‍රස් කරගෙන අහන්න ඕනේ කියලා කියන්නේ ඇඟේ වේදනාවල් වලට හිත යන්නේ නැහැ කියන එකයි. ඒ කියන්නේ මේ විදර්ශනා කරද්දී තියෙන යම්කිසි සමාධියක තියෙන ගුණාංග ධර්ම ශ්‍රවණයේදී තියෙන්න ඕනේ. ශබ්ද වලට, බාහිර ශබ්ද වලට හිත දුවන්නේ නැහැ කියන එකයි. කරන්න තියෙන වැඩ මතක් කරන්නේ නැහැ කියන එකයි. කරපු දේවල් මතක් කරන්නේ නැහැ කියන එකයි. මේ වගේ බාහිර අරමුණු කිසිම දෙයකට හිත යන්නේ නැතුව සියලු සිත එක්ස්ප්‍රස් කරගෙන අහනවා කියන ක්‍රමේ විදර්ශනාව හොඳට තියෙන කෙනෙකුට තමයි පුළුවන් වෙන්නේ. ඉතින් ඒ අට්ටිකත්ව, මානසිකත්ව, සබ්බචේතසෝ සමන්නාහරිත්ව, ඕහිතසෝතෝ ධම්මං සුනාති කියලා කියන්නේ කන් යොමු කරමින් මන අහනකොට ඒ ධර්මදේශනාව තුලදීම නීවරණ පහ යට යනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ නීවරණ පහ යට ගිහිල්ලා බොජ්ජංග හත මේ ධර්මදේශනාව ශ්‍රවණය කිරීම තුලදීම වැඩෙනවා නම් මාර්ගඵල ලබන්න පුළුවන් ඒ දේශනාව තුල. එහෙම නැත්නම් ඒ අට කතාවේ පැහැදිලි කරනවා මේ ධර්මදේශනාවෙන් ලැබිච්ච අර්ථය පිළිබඳ ධර්මයේ පිළිබඳ ප්‍රීතිය රැකගෙන හිටියොත් දවස් 7ක් මෙනෙහි කරලා හරි නීවරණ පහ හරියටම යට කරගන්න පුළුවන් නම් බොජ්ජංග හත හරියටම වඩා ගන්න පුළුවන් නම් එහෙනම් ඒ පුද්ගලයාට ඒ දවස් 7 ඇතුළත තුනක් අර කලින් අහපු ධර්මදේශනාව නිසා මාර්ගඵල ලබන්න පුළුවන් කියලා. ඉතින් මේ විදිහට භාගතුන් වහන්සේ දේශනා කරන්නේ දැන් මේ අනිවරණ සූත්‍රය යම් කිසි කෙනෙකුට බලා ගන්න ඕන නම් ඒක තියෙන්නේ සංයුත්තනිකායේ දෙවෙනි පොතේ 190 වෙනි පිටුවේ ත්‍රිපිටක බුද්ධ ජයන්ති 190 වෙනි පිටුවේ අනිවරණ සූත්‍රය. ඉතින් මේ විදිහට ධර්මදේශනාව තුලදීම නිවන් දකින්නේ නැත්නම් ධර්මයේ සෝතාංගත ක්‍රමයට පියවර පහකට හදාරනවා නම් මරණාසන්න කාලෙත් නැවත අවස්ථාවක් ලැබෙනවා. එහෙම නැත්නම් රෝගී අවස්ථාවල අවස්ථාවක් ලැබෙන්න පුළුවන් විශේෂයෙන්. මොකද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කාරණා අපින්නේ යෞවන මද ආදී මද අතර ඉඳි මත්ති මාතර ඉඳි ආවෝදිනට වඩා රෝගී අවස්ථාවක අපිට අවබෝධ කරගන්න ලේසි. මරණාසන්න අවස්ථාවේ අමතරව අවස්ථාවක් ලැබෙනවා කියලා සඳහන් කරලා තියෙනවා අනිත් ඇඟවල. එහෙම අවස්ථාවක් ලැබුණ නැත්නම් එක්තරා විශේෂ වූ දේවනිකායක ඉපදිලා මාර්ගඵල ලැබෙන අවස්ථා හතරක් සඳහන් කරනවා මේ සෝතාංගත සූත්‍රය. ඉතින් මේ කාරණෙන් තේරෙන්නේ මේ ත්‍රිපිටක දහම හරියට පිළිඅරගෙන හදාරන කෙනාට ඒ මහන්සිය කවදාවත් අහක යන්නේ නැහැ කියන එක. මේ ජීවිතේ මාර්ගඵල ලබන්න අවස්ථාව තියෙනවා, ඊළඟ ජීවිතවලත් මාර්ගඵල ලබන්න අවස්ථාව තියෙනවා. මේ සියලු අවස්ථාවන් ලැබෙන්නේ හරියටම ධර්ම ගරුත්වය තියෙන, බුද්ධ ගරුත්වය තියෙන, ඒ ධර්ම ගරුත්වය සහිතව හදාරන පුද්ගලයාට කියන එක කියන්න තියෙන්නේ. ඒ නිසා අපි පාරමිතා කොයිතරම් පුරලා තියෙනවද නැද්ද කියන එක අදාළ කරුණක් වෙන්නේ නැහැ. කරලා තිබ්බරණකත් මෙතන ඉඳලා අපි පටන් ගන්න මෙතන වුණත් සම්පූර්ණයෙන්ම මේක මේ ජීවිතේ ඉවර කරනවා කියලා උත්සාහ කරන පුද්ගලයාට තමයි මේක ඉවර කරන්න ලැබෙන්නේ. ඒ නිසා වීරියම තමයි භාගතුන් වහන්සේ වර්ණනා කරලා තියෙන්නේ මේ රහත් වෙන්න පුළුවන් කාලේ සෝවාන් වෙන්න උත්සාහ කරන්න කියලාත් මම නම් කියන්නේ නැහැ. භාගතුන් වහන්සේත් එහෙම දේශනා කරලා තිනවා සෝපාදිශේෂ සූත්‍රයේ. මම මුලින්ම සෝවාන් වුණාට සකදාගාමි වුණාට අපහසු වෙනවා කියලා දේශනා කරේ නැත්තේ මෙන්න මේ කාරණේ නිසා. මොකද හැමෝම රහත් වෙන්න උත්සාහ කරන්නේ නැතුව ඊට අඩු මාර්ගඵලවලට උත්සාහ කරයි කියලා භාගතුන් වහන්සේට හිතුන නිසා කියලා විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා යහන ප්‍රශ්න පිළිතුරු දෙන්නේ මේ ධර්මය පිළිබඳව උනන්දු වෙන, මේ පුණ්‍ය කර්ම කරන්න පාරමිතා පුරන්න උනන්දු වෙන සෑම සිතුවිල්ලක්ම නිවන කරා යොමු කරන්න. අනිත් විශේෂින් කාරණාවක් කියන්න තියෙනවා, පින කළා හරියටම ප්‍රාර්ථනා කරන්න කියලා සංකාරුප්පති සූත්‍රයේ දේශනා කළා තියෙනවා. නොමග යන නැති වෙන්න, සංසාරයේ පිණිස පවතින්නේ නැති වෙන්න, නිවන් දකින්නකම් Tamanට ඉන්න ඕන විදිහට ඒ පින උපකාරී වෙන්න හරියටම විස්තර සහිතව ප්‍රාර්ථනා කරන්න කියලා කියලා තියෙනවා. සංකාරුප්පති කියලා මජ්ක්‍ධිම නිකාය සූත්‍රයක් තියෙනවා. ඒකෙදි කියනවා මේ පින කිනක නිකම්ම කියලා නෑ. සද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා. සද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා කියන ද පංච ධර්ම හරියටම මේ කරලා ඒ පංච ධර්ම සහිතව පුණ්‍ය කර්මය කරන්න, කියන්නේ පුණ්‍ය කර්මය කරන්න ධර්ම සුතය කියන ධර්ම ශ්‍රවණය කියන එකක් තියෙන්න ඕන. සද්ධා මුලින්ම තියෙන්න ඕන. සීලයත් හොඳට තියෙන්න ඕන. ධර්ම ශ්‍රවණයක් තියෙන්න ඕනේ. අතහැරීම නම් වූ මේ ඡාගය තියෙන්න ඕන. ප්‍රඥාවක් තියෙන්න ඕනේ. මේ පංච ධර්මම් ප්‍රගුණ කරලා යම් කිසි පුණ්‍ය කර්මයක් කරලා ප්‍රාර්ථනා පිහිටෙව්වොත් ඒ දේ සිද්ධ වෙනවා කියලා භාගවතුන් වහන්සේ එතන සංකාරුප්පති සූත්‍රයේදී පැහැදිලි කරනවා. ඉතින් ඒ නිසා මේ මොහොතේ පටන් නිවන් දක්නා මොහොත දක්වා නොමග නොයන විදිහේ ප්‍රාර්ථනාවක් හරියටම කරන්න, තමන්ට ලබන්න ඕන හැමදේම ප්‍රාර්ථනා කරන්න ඉබේ ලැබෙයි කියලා හිතාගෙන ඉන්න එපා. තමන්ට ලැබෙයි කියලා හිතෙනවා නම් ඉබේ ලැබෙයි කියලා ලැබුණට කැමති වෙනවා නම් ඒ කියන්නේ තමන් එකට කැමති කියන එකයි. කැමති සියල්ලම ප්‍රාර්ථනා කරන්න. මොකද තමන් යම් දෙයක් වචනින් ප්‍රාර්ථනා කරන්නේ නැතුව ඒදී ඉබේ ලැබෙයි කියලා හිතන් ඉන්නවා නම් ඒක තණ්හාවට අමතරව වංචාවකුත් වෙනවා. ඉතින් අවංක වෙන්න, අවංක වුණ නැත්නම් නිවන් දකින්න අමාරු. ඒ නිසා තමන්ට අවශ්‍ය හැමදේම මේ විදිහට සිද්ධ වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරන්න. මොකද කන්න නොලැබුණොත් කෑම හොයන් යනවා මිසක් හිත දියුණු කරන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. රැස්ස වෙලාවට ඉන්න තැනක් ලැබුණ නැත්නම් ඒ පහසෙන් ඉන්න පුළුවන් තැනක් හොයන් යනවා මිසක් හිත දියුණු කරන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමන් නුවණින් කල්පනා කරලා බලන්න තමන්ට මොන විදිහේ මූලික අවශ්‍යතාවද සම්පූර්ණ වෙන්න ඕනේ හිත දියුණු කරලා නිවන් දැකීමට කියලා. අන්න ඒ ප්‍රමාණය ප්‍රාර්ථනා කරන්න, සසර ඇලෙන්න ප්‍රාර්ථනා කරන්න එපා. නමුත් සසර ගමන් කරද්දී තමන්ට අවශ්‍ය දේවල් ටික ප්‍රාර්ථනා කරන්න, උතුම් වූ නිවනින් මේ සසර අඩුම කාලයකින් සැපසහිත ප්‍රතිපදාවෙන් නිවන් දකින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරන්න. ප්‍රතිපදා හතරක් කියලා තියෙනවා බුදුහාමුදුරුවෝ. සැපසහිත ප්‍රතිපදාවේ අදුම කාලයකින් අරහත්ත්වය ලැබීම, සැපසහිත ප්‍රතිපදාවේ බොහෝ කල් ගිහිල්ලා අරහත්ත්වය ලැබීම, දුක්ඛ සහිත ප්‍රතිපදාවේ වහවහ අරහත්ත්වය ලැබීම, දුක්ඛ සහිත ප්‍රතිපදාවේ බොහෝ කල් ගිහින් අරහත්ත්වය ලැබීම කියලා ප්‍රතිපදා හතරක් දේශනා කළ භාගතුන් වහන්සේ දේශනා කරනවා. මේ ප්‍රතිපදා හතරෙන්ම සුඛාපටිපදා කිප්පා විඥානම් වූ සපසහිත ප්‍රතිපදාවේ අඩුම කාලයකින් අභිඥා ලැබිය නැත්නම් මාර්ගඵල ලැබීම අග්‍රයි. ඉතින් ඒ අග්‍රකමයට තමන්ට කැමති නම් නිවන් දකින්න ඒක ප්‍රාර්ථනා කරන්න. මේක මේ යෝජනාවක් විතරයි. එහෙම භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා හරියට පින් කරලා හරියට ප්‍රාර්ථනා කරොත් සසර බියක් වෙන්න දෙයක් නැහැ. හැබැයි අපි කලින් කරලා තියෙන පව් වලට වඩා ලොකු පින් මෙහෙදි කරන්න ඕන. ඒක තමයි භාගතුන් වහන්සේ නිකම් පින් කරනවා කියලා කියන්නේ නැතුව සද්ධාව, සීලය, සුතේ, ඡාගය, ප්‍රඥාව කියන පංච ධර්මත් තිබිලා ප්‍රාර්ථනාවක් තිබ්බොත් කියන මේ කරුණු හයම තියෙනවා නම් ඒ බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වෙනවා කියලා සඳහන් කළා තියෙනවා.
ගොඩාක්
පින් සමිඳ මහත්මයන් ගොඩාක් හොඳට
එහෙනම් තව කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. මෙතන ඉන්නවා දැන් මේ අලුතෙන්ම එකතු වෙච්ච කට්ටියක් ඉන්නවා. ඉතින් මේ ලොකු ගැඹුරු ධර්ම ඥානයක් අවශ්‍ය නැහැ. මොකද සමිඳ මහත් අපේ අරුමුණම මේකට අලුතෙන් එකතු වෙන කට්ටියගේ ශ්‍රද්ධා, විද්‍ය, සති, සමාධි, ප්‍රඥා කියන මාර්ගය තියෙන කිරීමයි. ඉතින් ඔයගොල්ලන්ට සරල ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. ඒකින් කිසි බාධාවක් නැහැ. අහන්න ප්‍රශ්න තියෙනවා.
යම් කිසි පොඩි ප්‍රශ්නයක් තිබුණත් ඒක ප්‍රශ්නයක් තමයි. ඒ ගැඹුරු ප්‍රශ්නයක් වීම අවශ්‍ය නැහැ. යම් කුඩා ප්‍රශ්නයක් තිබුණත් ඒක මාර්ගය වහනවා. ඉතින් ඒ නිසා සියලු ප්‍රශ්න ටික විසඳගන්න පුළුවන් නම් විදහසේම කිසිම බාධාවකින් තොරව අපිට නිවන්ට ගමන් කරන්න පුළුවන්. ඒ නිසා ඕනෑම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න ත්‍රිපිටකය අනුව මගේ මතක ශක්තිය හැටියට කියන්න පුළුවන් දෙයක් නම් මම දැන් කියන්න නැත්නම් ත්‍රිපිටකයෙන් හොයලා හරි මම මේ පිළිතුර ලබා දෙනවා.
අපේ මතනයි මේ පාස්නේ අපට ඇත්තම අහන්න අපි මේ ප්‍රකාරකයේ අවස්ථාවේ අපි කෙනෙකුට අපි දන්න දෙයක් නොදන්න කෙනෙකුට පහදලා දීමේදී ධර්මය අනුකූලව එහෙම නැත්නම් මේ වගේ සාකච්ඡාවලදී වගේ වුණත් අපි සමාජලාට සමාජ නොදැනකම නිසා අපි ධර්මයේ පහකට දෙන්නේ නැනවා අපේ දැනුම අනුව සමාජලාට ත්‍රිපිටකයෙන් විස්තර කරන්න නැතුව එහෙම කළොත් ඒකෙන් ඒ අවස්ථාවට අපි පරිසම් වෙන්න ඕන නේද හැම වෙලාවෙම ත්‍රිපිටකයේම විස්තර කරලා අපි මේ ධර්ම කර්මයේ කර්මයේ ධර්ම කර්ම පහදලා දීමේදී අපි හුඟක් පරිසම් විය යුතුයි කියලා මට හැඟුණා ඔබතුමාගේ මේ ධර්ම දේශනාව අහගෙන ඉලාදී ඒ ගැන මට පොඩක් පහද දැනගන්න අවශ්‍ය තිරුවන් සත්
ඔව් මිස්තුති හොඳම ප්‍රශ්නයක් මේ අපි යම් කෙනෙකුට කරුණාව තියෙන අපිට තියෙන කරුණාව නිසා යම් දෙයක් පහදවා දීමේදී ඒකෙදී අපිට සම්පූර්ණයෙන්ම පින් සිද්ධ වෙනවද පෞත් සිද්ධ වෙනවද කියලා කාරණාවක් වගේ මට තේරුණේ. ඉතින් ඒකෙදී ඇත්තටම මේ ත්‍රිපිටකයේ අනුවම ඒ ධර්ම ගැටලුව විසඳලා නැත්නම් ඒ කියලා දෙන එක ත්‍රිපිටකයේ අනුවම කරන්න පුළුවන් නම් භාගතුන් වහන්සේගේ ධර්මයම කියලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ට යම්කිසි සැකයක් තියෙනවා නම් මේක ත්‍රිපිටකයේ නැද්ද දන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. මේක මට මම දන්නේ නැහැ මේක ත්‍රිපිටකයේ කොහෙද තියෙන්නේ කියලා මට දැන් හිතන විදිහට මේ සම්බන්ධයෙන් මගේ අදහස මේකයි. නමුත් භාගතුන් වහන්සේගේ අදහස මොකද්ද භාගතුන් වහන්සේගේ දේශනාව මොකද්ද කියලා ත්‍රිපිටකයෙන් හොයලා දැනගන්න ඕනේ. ඒ නිසා ඔබට උපකාරී වෙනවා නම් මම මගේ අදහස විතරක් කියන්නම් කියලා මේ එහෙම ප්‍රකාශයක් කරාට ධර්මයට අගෞරව කරා වෙන්නේ නැහැ. නමුත් යම් කිසි කෙනෙක් බුදුදහමේ මේ විදිහට තියෙනවා කියලා ත්‍රිපිටකයේ නැති දෙයක් කිව්වොත් විශාල පවක් සිද්ධ කර ගන්නවා. ඉතින් තමන්ගේ අදහස් කීමේදී එතන බුදුදහම කියලා කියවෙන්නේ නැත්තම් එතන ගැටලුවක් එන්නේ නැහැ. හැබැයි ඉතින් අර දැන් අපි ශිල්ප ශාස්ත්‍රකාරට හරි ඉගෙනුවා වුණත් අපිට පිනක් සිද්ධ වෙනවා හරි ඉගෙනුවාම. නමුත් සමහර ශිල්ප ශාස්ත්‍ර තියෙනවා මේ සමහර ඒවා නම් අකුසල් වලට සම්බන්ධ ශිල්ප ශාස්ත්‍ර තියෙනවා ඒව ගැන අදහස් ප්‍රකාශ කරන්න අමාරු එක වචනයකින්. හැබැයි ශිල්ප ශාස්ත්‍ර හරියටම අවංකව එය මේ ඉගෙන ගන්න පුද්ගලයාගේ දියුණුව පිණිස දේශනා කරනවා නම් ගන්නනවා නම් ඒක පිනක්. හැබැයි දැන් ඒ වගේ දෙයක් දැන් ධර්මයේ සම්බන්ධයෙන් ආවහම භාගතුන් වහන්සේගේ දේශනාව දේශනා කරන්න කියලා තමයි භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මොකද දැන් පංච විමුක්තාතන සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ යථාසුතං යථාපරියත්තං ධම්මං විත්තරේන පරිසන්දේසීති කියලා ක්‍රමයක්. යථාසුතං කියලා කියන්නේ මේ පරම්පරානුගතව පරම්පරානුව අහගෙන ආපු විදිය. ඇහිච්ච විදිය යථාසුතං. යථාපරියත්තං ධම්මං කියලා කියන්නේ මේ භාගතුන් වහන්සේ දේශනා කරපු විදිහ. ඒ භාගතුන් වහන්සේ දේශනා කරපු විදිහත් මම තමයි දේශනා කරන්න කියලා තියෙන්නේ. නමුත් මේ ධර්මය විත්තරේන පරිසන්දේසීති කියලා විස්තර වශයෙන් අන්නට දේශනා කරන්න පුළුවන්. මේ කියන්නේ ධර්මයට හානි නොවෙන්න විස්තරයක් කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි බුද්ධකෝසාමතුරු පාවිච්චි කරලා තියෙන්නේ මේ අක්කර කතාව පරිවර්තනය කිරීමේදී සිංහල අපේ රටේ තිබ්බ කතා වස්තුන් උදාහරණ හැටියට පෙන්වලා දීලා තියෙනවා. මොකද විස්තර කිරීමක් හැටියට දැන් සමහර කෙනෙකුට උදාහරණයකට ගොඩක් දේවල් තේරෙනවනේ. ඒ වගේ කරන්න පුළුවන්. ඒ ඇරෙන්න ඒ ධර්ම ක්‍රමය වෙනස් කරන්නම බෑ. එහෙම අයිතියක් නෑ. දැන් ඒකෙදි අංගුත්තර දුකනිපාතේ විශේෂ සූත්‍රයක් සඳහන් කරන්න කැමති අංගුත්තර දුකනිපාතේ සූත්‍රයක් තියෙනවා. ඒකේ කියනවා භාගතුන් වහන්සේ දෙන්නෙක් බණිනවා. කවුද පළවෙනි එක්කෙනා? දොස් කියනවා එක්කෙනෙක් ද්වේෂසිතින්. ද්වේෂයේ සහිත සිතෙන් භාගතුන් වහන්සේට තරහටම බණිනවා. තව එක්කෙනෙකුත් බණිනවා. දෙවෙනි එක්කෙනා තමයි සද්ධාවෙන් වැරදියට ගත්ත කෙනා. දැන් සද්ධාවෙන් වැරදියට ගන්නවා කියලා කියන්නේ එතන ප්‍රඥාව නැහැ කියන එකනේ. ප්‍රඥාව නැහැ කියලා කියන්නේ මෝහය කියන එකයි. මෝහය අකුසල මූලයක්. ඉතින් එතන මේ හිතන්න තියෙන්නේ අකුසල මූලයක් තියෙද්දි කවදාවත් කුසලයක් කරන්න බෑ. ඉතින් ඒක තමයි මේ කියන බැරෑරුම් තමයි. මොකද භාගතුන් වහන්සේ අසංඝ ගණන් පෙරුම් පුරලා ධර්ම දේශනා කරන්නයි අපිට අවුරුදු කීපයක් මේක මේ යන්තම් බලලා අනුන්ට ධර්ම දේශනා කරන්නයි වෙනස් විදිහකට කරන්න භාගතුන් වහන්සේ දේශනා කරලා නැහැ. අවසර දීලා නැහැ. ඉතින් භාගතුන් වහන්සේ විශේෂයෙන් මේක මේ ශ්‍රද්ධාවෙන් වැඩියට අරගෙන කිව්වත් භාගතුන් වහන්සේට බැනුමක් මේ කරන්නේ කියලා දේශනා කරලා තියෙන්නේ. මේක තියෙන්නේ අංගුත්තර පළවෙනි පොතේ 116 වෙනි පිටුවේ අන්තිම ඡේදේ. මේ මම මේ කියපු කාරණාව මේ එහෙම කියලා තියෙන ඉතින් ඒ නිසා ගොඩක් පරිස්සම් වෙන්න ඕන නන්ට මන කියද්දි Taman දන්න දෙයක් නම් හරියටම කියන්න. එහෙම නැත්නම් මම දන්න තරම මේකයි මේක ත්‍රිපිටකයට අනුකූලද කියලා ඔයා හොයලා බලන්න. ඔබ හොයලා බලන්න කියලා ප්‍රකාශයක් කරලා කරනවා නම් ලොකු ගැටලුවක් මතුවෙන්නේ නැහැ. පුළුවන් තරම් ත්‍රිපිටකයට අනුදේශනා කරන්න උත්සාහ කරනවා නම් බොහෝ පිනක් සිද්ධ වෙනවා. භාගතුන් වහන්සේට ගැලගුණ සැලකුවක් වෙනවා කියන්නේ.
කම්පින්
කලින්ම අපලයක පැහැදිලි කරන්න මට තේරුම් ගන්න බැහැ. කලගුණ සැලකුවනේ කලගුණ සලකන්න උත්සාහ කරා වෙනවා. කලගුණ සලකලා ඉවර කරන්න බෑ බුදුනාන්තේ.
හොඳයි මේකට දැන් අලුතෙන්ම එකතු වුණ අපේ බොහොම ගෞරවයෙන් පිළිගන්න අපේ සමන්හයි ජයආත්මයයි උගලන්ට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. අපි නම් වශයෙන් සඳහන් කරන්නේ සාමාන්‍යයෙන් ඒකම කල්යාණී මහත්මියත් එංගලන්තයේ දැන් හැමදාම මේකට සම්බන්ධ වෙනවා. ඔබතුමීට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. මේ සම්බිඳ මහත්මයා පොද මාසිකට එක සැරේ අපිට සහභාගී වෙන්නේ. ඒකින්ද මේ අවස්ථාව කොයිද තරගෙන ප්‍රශ්නයක් තියෙනවා යොමු කරන්න පුළුවන්. ඒක සරල ප්‍රශ්නයක් වුණත් මොකක් වුණත් ඒක ප්‍රශ්නයක් නෑ.
ආරියෂ්ටාංගික මාර්ගය ආරියෂ්ටාංග මාර්ගය මේ කරනකොට සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පය වෙනවද සම්මා සංකප්පෙන් සම්මා වාචය ඒ පිළිවෙතද වෙන්නේ එහෙම නැත්නම් ගුණවත් විදිහට වෙන්නේ කියලා පැහැදිලි කරන්න තිරුවන් සරණයි.
ඒක හොඳ ප්‍රශ්නයක්. මේ ආරෂ්ඨාංග මාර්ගය එක අංගයක් ඊළඟ අංගයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා විශේෂ සූත්‍රයක සඳහන් කරලා තියෙනවා. ඒකට කියන්නේ මහා චත්තාරීසික සූත්‍රය කියලා. ඒ මහා චත්තාරීසික සූත්‍රයේදී මේ සඳහන් කරනවා සම්මා දිට්ඨිය තියෙනවා නම් සම්මා සංකල්පය වැඩෙන්නේ කොහොමද? සම්මා සංකල්පය තියෙනවා නම් සම්මා සම්මන්ත්‍රය වැඩෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරනවා. මොකද දැන් අපි මේ දසවස්තුක සම්මාදිට්ඨිය ඉස්සල්ලාම එන්න ඕනේ මේ බුදුදහම් පිළිගන්න කලින්. ඒක ඉතින් දීර්ඝ දේශනාවක් මේකට හරිය පිළිතුර කියනවනම් මම මේ තියෙන තැනක් කිව්වොත් බලන්න පුළුවන්ද?
පුළුවන්.
ආතාපි.org කියන සයිට් එකේ www.ahapi.org කියලා ආතාපි.org කියන එකේ 15 වෙනි බණ හැටියට හෝම් පේජ් එකේ තියෙන මහා චත්තාරීසික සූත්‍රය. සූත්‍රය හැබැයි ටිකක් ගැඹුරුයි. නමුත් ක්‍රමානුකූලව හිමින් සීරුවේ අහන්න කිහිප විටක් එතකොට හොඳ අවබෝධයක් එයි. කොහොමද අපි දැන් සම්මා සංකල්ප වලින් අපි පැහැදිලි කිරීමක් මම පොඩි උදාහරණයක් කරන්නම්. දැන් අපේ දැන් අපි මරන්න කැමති නැත්නම් අපි සීල හේතුවෙන් හෝ අනුසප්තයන්ව ප්‍රාණඝාතය කරන්න කැමති නැත්නම් එතකොට අපේ සංකල්පයේ තියෙන්නේ මේ අව්‍යාපාද සංකල්පය අපිට වැඩිලා තියෙනවා නම් අපි මරන්න කැමති නැත්නම් අපිට මේ සම්මා සම්මන්ත්‍රවලදී ප්‍රාණඝාතය කරන්නේ නැහැ. සම්මන්ත්‍ර කියන ප්‍රාණඝාතය කරන්නේ නැහැ. ඒතර හොරකම් කරන්නේ නැහැ අනුන්ට ගොඩක් හානි වෙන. නමුත් අවිහිංස සංකල්පය හරියටම වැඩිලා නැත්නම් අපිට මේ පරුසාමාජය වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. දැන් සාමාන්‍ය කෙනෙක් හිතලා බලන්න ඉස්ලාම් සිවිලට ආවහම ප්‍රාණඝාතයෙන් වළකිනවා. නමුත් මේ පරුසාමාජයෙන් වළකින්න අමාරුයි. ඒ මොකද මේ සංකල්ප දියුණුලා තියෙන ප්‍රමාණය හැටියට. සමහර කෙනෙක් ප්‍රාණඝාත මේ දැන් සමහර කෙනෙක්ගේ සම්මා සංකල්පය දියුණුයි. ඒ කියන්නේ අවිහිංස සංකල්පය දියුණු නිසා ඒ කෙනෙක් මේ හදිස්සියකදීවත් හිත රිදෙන වචනයක් කියන්නේ නැහැ. ඉතින් එතකොට පෞසා වාච වාචා කියන සම්මා වාචාවේ තියෙන අංග හතරයි මේ බොරු කීම, කේලම් කීම, පරසෝජන කීම වගේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට නමුත් එයා අතින් සම්ප්‍රප්පලාපේ කියනවා. ඒ මොකද නෙක්කම්ම සංකල්පේ වැඩිල නැති ඉන්න. ඒක අවබෝධ පැහැදිලිද?
එහෙමයි
තෙරුවන් සරණයි මල්ලිකා මාත්මිය මල්ලිකා මේක මේකත් මතක් කරන්න මොකද ගිය මං හිතන්නේ බදාදා අපි සමන් සිසිලස ධර්ම සාකච්ඡා මගින් මේ සම්මා කම්මන්තය ගැනයි සම්මා ආජීව ගැනයි මං හිතන්නේ සීලලංකාර නායක ස්වාමීන් වහන්සේ අපිට ඉතාම විස්තර වශයෙන් දේශනා පැවැත්තුවා. ඒක නිසා ඔබට පුළුවන් මේ සම්විත මහත්තයා කිව්වාගේ aatak.com එකේ තියෙන එකත් අහන්න. එකම සමන් සිසිලස තියෙනවා. ඒ කොටස විතරක් ගිය සුමාන සාකච්ඡාවට ගත්ත එකක්. ඉතාලම රසවල පැහැදිලි කරලා ඒකට සම්බන්ධ වෙන්න කියලා මම ඔබට කියනවා. දන්නේ නැත්නම් ලලිත් මහත්තයෙන් ඉල්ලන්නේ ඩවුන්ලෝඩ් කරන ලින්ක් එක දෙයි. හොඳයි. එහෙනම් මෙතන කයින්කට ප්‍රශ්නයක් අහන්න පුළුවන්.
දෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. බුදුමහාට අපේක්ෂාන පිටය ධර්මයේ දේශනා ධර්මයේ පැහැදිලි කිරීම සම්බන්ධයෙන් එක්තරා සූත්‍රවල සඳහන් වෙනවා ආලෝක සංඥා වැඩි වීමෙන් ප්‍රඥා වැඩෙනවා කියලා. මට මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ඔබතුමාට? මට
පැහැදිලිුන්නේ නැහැ. පොඩ්ඩක් අහන්නවද?
ඔය සූත්‍ර දේශනාවල් වල සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ ආලෝක සංඥා වැඩි වීමෙන් ප්‍රඥා වැඩෙනවා කියලා. ඒක පොඩ්ඩක් පැහැදිලි කර ගන්න පුළුවන් නම් බොහොම හොඳයි.
ආලෝක සංඥාව වැඩි වීමෙන් ප්‍රඥාව විතරක් නෙමෙයි ගොඩක් දේවල් වැඩෙනවා. දැන් මෙහෙමයි, දැන් ආලෝක සංඥාව කියලා කියන්නේ ආලෝක කසිනේ නම් දැන් ඒ ආලෝක කසින නිමිත්ත මේ මම මේ කෙටියෙන් කියන්නේ කෙටියෙන් උත්තර දෙන්න නිසා මේ ආලෝක කසිනය වඩල තමයි ඒ ධානයට වඩි සමාදින්නේ. ඒ කියන්නේ ප්‍රථම ධානයට සමාදින්නේ. ඉතින් ඒ ආලෝක සංඥාව වඩලා චතුර්ථ ධානයට වඩනවා කියලා කියන්නේ එතනින් එහාට ඒ ආලෝක සංඥාවේ අපි ආලෝක නිමිත්තක් කියලා කියන නිමිත්ත ප්‍රමාණයක් අපි තුන එක රුක්ෂ මූලයක් රුක්ෂ මූල දෙකක් තුනක් හතරක් කියලා ප්‍රමාණයක් කියනවා ඒකේ වඩන. ඉතින් සමන්ත ඒක වෙනමම වඩන ක්‍රමයක් භවනාවේ දුගන්නනවා. ප්‍රමාණ වැඩි කරන ප්‍රමාණ විදිහක් වෙනම ගන්නනවා. ඒකෙන් ප්‍රයෝජන ලබන විදිහක් වෙනම ගන්නනවා. ඒකෙදි අපි හිතමු එක්කෙනෙකුට මේ ලංකාද්වීපයට ආලෝකය පතුරවන්න පුළුවන් කියලා. එතකොට මේ ලංකාද්වීපය තුලම දිවසින් දකින්න හැකියාව ලැබෙනවා. ඒතර දිවස කියන ප්‍රඥාව පහළ වෙන්නේ මේ ආලෝක කසිනේ නිසා කියලා එහෙම කියන්න පුළුවන්. ක්‍රමයක් තියෙනවා. එතකොට ඒ වගේ මේ ප්‍රඥා වර්ග වඩන්ඩ මේ ආලෝක සීනේ උපකාරී වෙනවා. ඒ දැන් ඊට අමතරව දැන් ওই තීන විද්‍ය නැති වෙන ආදී තව ප්‍රයෝජන ගොඩක් කියලා තියෙනවා. ඒතර ආලෝක සීනේ වැඩි වීමෙන් ප්‍රඥා වැඩි වෙනවා කියනවා නම් ඒ වගේ තමන්ගේ දැන් ඔය ප්‍රඥා වර්ග ගොඩක් කියලා තියෙනවා. තීක්ෂණ ප්‍රඥා, ජවන ප්‍රඥා, මහා ප්‍රඥා, පුතුල ප්‍රඥා ආදී ප්‍රඥා වර්ග ගොඩක් කියලා තියෙනවා. ඒ මහා ප්‍රඥාවක් ලැබීමට ආලෝක සංඥාව උපකාරී වෙනවා. ඊට අමතරව ඒ ආලෝක සංඥාවේ ප්‍රමාණය එක සක්වලකට වඩන්න පුළුවන් නම් සක්වලවල 1000කට වඩන්න පුළුවන් නම් මේ මුළු සීරපතේම බලන්න පුළුවන්. ඉතින් අර ඒ වගේ දැන් අනුරුද්ධ මේ මහතෙරුන් වහන්සේ රහත් වෙන්න කලින් දිවසින් සක්වලවල 1000ක් බලනවා. ඉතින් එහෙම මේ වඩලා තමයි පස්සේ අරහත්ත්වේ කරා විදර්ශනා වඩන්නේ. ඉතින් ඒ වගේ ආලෝක සංඥාව ප්‍රඥාවට හේතු වෙන මෙන්න මේ විදිය ඔය එක්තරා විදිහක් මම ඔය කියන්නේ. පැහැදිලිද?
ඔව් සමෙන්ද මහත්තයා, බොහොම පින් ඔබතුමා.
තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. සාකච්ඡා සම්බන්ධ නම් ගොඩක් හොඳයි. එහෙම නැති වුණත් කමන්නේ ඕන ප්‍රශ්නක් ඉදිරිපත් කරන්න.
සමීත මහත්මයා, තව ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමාට පුළුවන් ද පැහැදිලි කරන්න ශූන්‍යතා සමාධිය පිළිබඳව?
ශූන්‍යතා සමාධිය පිළිබඳව පැහැදිලි කරන්න කියන්නේ එක සාමාන්‍යයෙන් උපකාරී වෙන සූත්‍ර දෙකක් කියන්න පුළුවන් අභිධර්මයේ අරමුණකට. මජ්ක්‍ධිම නිකායේ චූලසුඤ්ඤත සූත්‍රයයි මහාසුඤ්ඤත සූත්‍රයයි කියලා ශූන්‍යත සූත්‍ර දෙකක් තියෙනවා. මේ ශුන්‍යතාවය කියලා කියන්නේ හිස් බව කියන එකයි. සරලව කියනවනම්. නමුත් එහෙම සරලව ගන්න ටිකක් අමාරුයි. දැන් අපි මනුෂ්‍යයන්ගෙන් ඈත් වෙලා කැලේට ගියාම මනුෂ්‍යයන්ගේ කටහඬින් මනුෂ්‍යයන්ගේ ක්‍රියාකාරකම් වලින් ශුන්්‍යතාවයක් ලැබෙනවා, නිදහසක් ලැබෙනවා. නමුත් කැලේ තියෙන සත්තුන්ගේ ශබ්ද දහකොළවල විවිධ වර්ණයන් ඒවා තියෙනවා. අපි හිතමු දැන් ඒ මේ කැලේ තියෙන විවිධ සංඥා තැරලා පටවි සංඥාව කියන එක ගන්නවා නම් දැන් පටවි සංඥාව ගත්තත් කැලෑවේ හඳු තියෙනවා, මේ පහත් බින් තියෙනවා, උස් බින් තියෙනවා, පහත් බින් තියෙනවා, ගල් තියෙනවා, ඒ තරම් ශක්තිය නැති දැන් අධික මේ කියන්නේ ශක්තිය වැඩි ගල් පර්වත වගේ දේවල් තියෙනවා, වැලි කැට වගේ දේවල් තියෙනවා, නුදුපස් තියෙනවා, ඒ වගේ විවිධ බවක් තියෙනවා. එතකොට ඒ අරණ්‍ය සංඥාව තුළ මේ ජනතාවගෙන් තියෙන බාධා විතරයි හිස් වෙන්නේ. එතකොට අරණ්‍ය සංඥාව කියලා කියන්නේ කැලාව පිළිබඳ තියෙන සංඥාවේ ශුන්්‍යතාවයක් තියෙනවා මිනිසුන්ගෙන් හිස්. නමුත් ඒ ශුන්්‍යතාවේ නැති බවකුත් තියෙනවා කියලා එතන පැහැදිලි කරනවා. මේ කැලෑවේ තියෙන විවිධත්වය නිසා ශුන්්‍යතාවයක් නැහැ. නමුත් ඒ කැලෑවේ අපි හිතමු පටවි ස්වභාවය ගත්තොත් එම කඳු, හෙළි ආදී දේවල් තියෙනවා නම් ඒ විවිධත්වය කියන එක අතාරින්න පුළුවන් අරණ්‍ය සංඥාවෙන් පටවි සංඥාවට ආවම. ඒකෝ පටවි සංඥාවට ආවහම ඒ පටවි සංඥාව තුළ අරණ්‍ය සංඥාව නැහැ. නමුත් පටවි සංඥාවෙන් හිස් බවක් නැහැ, ශුන්්‍යත බවක් නැහැ. මෙන්න මේ විදිහට ක්‍රමානුකූලව නිවනට ගෙනියන ක්‍රමයක් මේ සූත්‍ර දෙකේ තියෙනවා. ඉතින් පැහැදිලි කරන්න ලොකු වෙලාවක් යනවා, මම මේ සරල වශයෙන් පැහැදිලි කිරීමක් කරේ. මේ ක්‍රමානුකූලව මේ දේවල් වලින් නිදහස් වීම, අරමුණු වලින් නිමිති වලින් නිදහස් වීම තමයි ශුන්්‍යතාවය කියලා කියන්නේ. ඉතින් ශුන්්‍යත විමුක්තිය කියලා කියන්නේ අනාත්ම ලක්ෂණය මුල් කරගෙන මේ විදර්ශනා වඩනවා නම් කියනවා මේ ශුන්්‍යත නම් වූ විමුක්තිය නැත්නම් විමුක්තිය කියලා. පැහැදිලිද?
ඒ සූත්‍ර දෙක මොකක්ද සමින්ද මහත්මයා ඔබතුමා සඳහන් කළේ?
චූල ශුන්්‍යත සූත්‍රයයි මහා ශුන්්‍යත සූත්‍රයයි.
බොහොම පිං සමින්ද මහත්මයා.
ඔව්, ඒ දෙකම තියෙන්නේ ශාස්ත්‍රික මේ අපේ මජ්ක්‍ධිමනිකායේ තුන්වෙනි කොටසේ උපරිපන්නාසකේ මම හිතන්නේ 3.31 3.32 කියන කොටස් දෙකේ මේ හොඳයි.
තෙරුවන් සරණයි සමින්ද මහත්මයා, බොහොම පිං අද මේ දේශනාව කළාට. මම ශාන්තිග මහත්මයාව ප්‍රශ්නෙටම ඇඳලා එකක් අහන්න මම දන්නා පමණින් ශුන්්‍යතාවය කියනකොට හුඟක් වෙලාවට මේ භාවනා අධ්‍යයී අපි කතා කරලා තියෙනවා මිට කාලකට පෙර. එතනදී අර ආත්ම සංඥාවෙන් දුරවීම තමයි හුඟක් වෙලාවට ශුන්්‍යතාවයේ හැටියට මේ ඔය චූල ශුන්්‍යත සූත්‍රයේ ආශ්‍රයෙන් කතා කරනකොටත් කතා වුණේ මේ දැන් කෙනෙකුට ආත්ම සංඥාවෙන් අර අපි හිතුවෝ දැන් සීල සූත්‍රය අනුව බැලුවොත් ඒක කියනවා අර ශුන්්‍යතෝ අනත්තතෝ කියලා. එතකොට එතෙන්දි ශුන්්‍යතාවයක් කියන්නේම මේ තමන්ගේ මේ ආත්ම සංඥාවෙන් අයින් වෙන එක වගේ කියලා හැඟීමක් තියෙනවා. එතකොට මේ දැන් ඒ වගේ භාවනාවක් කරනකොට අපි ශුන්්‍යතාවය වඩනවා කියනකොට කොයිතරම් ඒක ප්‍රයෝජනවත් වෙනවද මේ සක්කාය දෘෂ්ටිය කෙනෙක්ෙන් අයින් වෙන්න ශුන්්‍යතාවේ කොයි විදිහටද බලපාන්නේ කියලා පොඩ්ඩක් විස්තර කරන්න. මේ දෙක අතර සම්බන්ධය හෝ ශුන්්‍යතාවයත් මේ ආත්ම සංඥාව අයින් කර ගැනීමත් එතකොට සෝතාපන්න වීමත් ආදී එක කිට්ටුවෙන් කතා බහ වෙන වචන කොහොමද අපි ඒක පොඩ්ඩක් තවදුරටත් විස්තර කරගන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න සමිඳ මහත්තය. තෙරුවන් සරණයි.
මේ යසවත්තා මේ දැන් ඒකේදී සඳහන් වෙන්නේ දැන් ශුන්්‍යතාවය කියලා කියන්නේ මේ හිස් බව තමයි අනාත්ම සංඥා මුල් කරගෙන ඇති වෙන්නේ. ඒ කියන්නේ අපිට සත්වයේ පුද්ගලයෙක් කියලා පේන දේ අධිවේගයෙන් ඇති වෙලා නැති වෙන චිත්ත පරම්පරාව සහ රූප පරම්පරාවක් විතරයි. ඒ රූප පරම්පරාවල ගොඩකුත් චිත්ත පරම්පරාවකුත් එකතු වුණාම ඒ අධිවේගී ක්‍රියාදාමයේ සත්වයෙක් කියලා අපි රැවටෙනවා කියන සංඥාව තමයි මේ වැඩෙන්නේ. ඉතින් එතකොට මේ සත්‍යා කියන සත්‍යා කියලා මම නැත්තම් ඔහු ඇය කියලා මේ අපිට තියෙන සංඥාව චිත්ත චෛතසික රූප වලට බෙදා පෙනීම තමයි මේ ඒක ඇත්තටම නාම රූප පරිච්ඡේදයේ ඉඳලම වැඩෙනවා. නාම රූප වෙන් වෙලා පේන්න පටන් ගන්නදිම මේ ඒක වැඩෙනවා. ඊට පස්සේ විදර්ශනා ඥානවලදී වැඩෙන්නේ. ඉතින් මේ සංඥාව අනිවාර්යෙන්ම සක්කාය දිට්ඨි නැති වෙන ඉතින් මේ සංඥාව තියෙද්දි සක්කාය දිට්ඨි නැහැ. මොකද අනිමේ අනිමිත්ත සංඥාව මේ ශුන්‍යතා සංඥාව තියෙද්දි මේ සක්කාය දිට්ඨි කියන එක ඒ වෙලාවට සදංග වශයෙන් හෝ ප්‍රහාණය වෙනවා. මොකද නාම රූප ඇති වෙනවා, නාම රූප නැති වෙනවා පේන්න පටන් ගන්න නිසා. එතකොට Tamanta මෙතන පුද්ගලයෙක් ඉන්නවා කියන එක එන්නේ නැහැ. නමුත් දැන් ඒක සදංග ප්‍රහාණයක් නිසා ඒ විදර්ශනාව පිහිටන්නේ නැති වෙලාවට, සිහිය පිහිටන්නේ නැති වෙලාවට ගොඩක් විට මේක නැමත ඉස්මතු වෙලා එනවා. ආත්ම සංඥාව ඉස්මතු වෙලා එනවා. ඒ මොකද ඒකට තදංග කියලා කියන්නේ ඒ විදර්ශනාවේ යම් අංගයක් බලවත් වීම නිසා අකුසල් ප්‍රහාණය වීම නිසා. ඉතින් ඒකෙදි දැන් මාර්ගසිතකින් සෝවාන් මාර්ගසිතෙන් ප්‍රහාණය වුණාම තමයි මේ සමුච්ඡේද වශයෙන්ම නැත්තම් ආයි නැගලෙන්නේ නැති විදිහට, ආයි හැදෙන්නේ නැති විදිහටම මුලින්ම සැපිරෙන මට්ටමට ප්‍රහාණය වෙන්නේ මේ සංඥාව. එහෙම නැත්නම් විදර්ශනාවෙන් යෝගාවචරයට ඒ විදර්ශනාව තියෙද්දි සදංග වශයෙන් මේක ප්‍රහාණය වෙනවා. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. ධානය තියෙද්දි ප්‍රහාණය වෙන්න කියලා කියන්න අමාරුයි. මොකද දැන් ඒක ධානය තියෙද්දි මෙතන කෙලෙස තියෙන්නේ නැති නිසා ප්‍රහාණයක් වෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් මේ විස්කම්බන ප්‍රහාණය සිද්ධ වෙන්නේ ඇත්තටම කිසිම ක්ලේශයක් ඇති වෙන්නේ නැති නිසා මේ එතනදී ධානයක් තියෙද්දි මේ ප්‍රහාණයක් වෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් මේක කෙලින්ම විදර්ශනාවෙන් ප්‍රහාණය වෙන දෙයක්, සමත භාවනාවෙන් ප්‍රහාණය වෙන දෙයක් නෙමෙයි මේ ආත්ම සංඥාව කියන එක. ඉතින් ඒකෙදි කියන්න තියෙන්නේ මාර්ගසිතකින් ප්‍රහාණය කිරීමෙන්ම තමයි සර්වාකාරයෙන් මේක ප්‍රහාණය වෙන්නේ. නැත්තම් සක්කාය විච්චි හැම වෙලේම තදංග වශයෙන් ප්‍රහාණය වෙනවා මේ ශුන්‍යතා සමාධියකට යන්න පුළුවන් නම්, ශුන්‍යතා අරමුණකට යන්න පුළුවන් නම්. ඉතින් නමුත් දැන් සෝවාන් වහන්සේට මේ සක්කාය දිට්ඨිය නැති වුණාට රූප රාග අරූප රාග ආදී මේ පංචකාමයේ පිළිබඳ තණ්හාවක් තියෙනවා. දැන් විෂාකාවට උනත් දරුවෙක් නැති වුණාම ඒ දරුවා දකින්න තියෙන ආසාව නැතිලා නැහැ. ඒ දරුවාගේ සිනහා සීම දකින්න තියෙන කැමැත්ත නැතිලා නැහැ. ඒ නිසා අඳන්න යදිලා කියනවා. නමුත් ඒකෙන් කියවෙන්නේ නැහැ ප්‍රඥාව නැහැ කියලා. එතනින් කියන්නේ ඒ වෙලාවට සිහිය මදි කියන එක විතරයි. ඒ කියන්නේ සිහිය පවත්වන්න කැමති නැහැ. මොකද සෝවාන් වුණ පමණින් කාමරාග පිටික නැතු යන්නේ නැහැ. දැන් ඒ කාමරාග පිටික නැතු යන්නේ නැති වුණාට දැන් සෝවාන් වෙන්න උත්සාහ කරද්දි ඒ විදර්ශනා වඩන යෝගාවචරයට කිසිම ක්ලේශයක් ඇති වෙන්නේ නැහැ විදර්ශනාව තුළදී. නමුත් ඒක අරහත්ත්වයට තරම් ප්‍රමාණවත් නොවන නිසා තමයි සෝවාන් මාර්ග ඥානය තියලා නවතින්නේ. ඉතින් ඒකෙදි දැන් කියන්න තියෙන්නේ දැන් හොඳ උදාහරණයක් යම් කිසි උදාහරණයක් කියන්නම්. ඒක හොඳට කියලා බලන්න. දැන් අපිට සමහරලාට අපි ජීවිතයේ යම් යම් දේවල් අවබෝධ කරලා තියෙන නිසා අපගේ ඥාතියෙක් නියගියත් හඳන් නැතුව මේක විඳ දරා ගන්න ප්‍රත්‍යක්ෂා කරලා ඥාණයෙන් අවබෝධ කරගන්න මේක ධර්මානුකූලව හිතලා අවබෝධ කරගන්න ශක්තිය තියෙන්න පුළුවන්. ඒ මොකද අපිට ප්‍රඥාව තියෙන නිසා, අපි ධර්ම කාරණා දන්න නිසා, නැත්නම් හිත වඩලා තියෙන නිසා. නමුත් සමහරලාට යම් වැඩකට යෙදිලා ඉන්නේදී මේ කියන සිහිය නැත්තම්, ওই කියන සිහිය නැත්තම් සමහරලාට කෙනෙක් ඇවිල්ලා ඇඟේ හැප්පුණත් තරහ යන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ප්‍රඥාවයි සිහියයි අතර තියෙන වෙනස ඔය කියන්නේ. මොකද ප්‍රඥාව කියන එක යොදවන්න සිහිය කියන ගුණාංගය අත්‍යවශ්‍යයි. ඉතින් ඒ නිසා ප්‍රඥාව තියෙන කෙනෙකුට සිහිය නැති වෙලාවට ප්‍රඥාව යොදව ගන්න බෑ. ඒක මිලින්ද ප්‍රශ්නේ ඉතාම හොඳින් විසඳලා තියෙනවා. ඒ යෝනිසෝ මනසිකාරයයි ප්‍රඥාව කියන දෙකම එකක්ද නැත්නම් දෙකක්ද කියලා අහලා තියෙනවා. එතෙන්දි කියනවා මේ නාගසේන මහරහතන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා, මහරජ ගොයම් කපන්නේ කොහොමද? එතකොට රජුරු පිළිතුරු දෙනවා, ස්වාමීනි වන්නතින් ඒ ගොයම අල්ලලා දකුණු අතින් කියන දෑකැත්තෙන් කපනවා. අර වන්නතින් අල්ලා ගැනීම තමයි සතිය නැත්නම් මේ මනසිකාරය කියලා කියන්නේ. දකුණු අතින් කපන්න අවශ්‍ය ආයුධය තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඉතින් මේ සිහිය නැත්තම් ප්‍රඥාව කියන එක තිබ්බත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා සක්කාය දිට්ඨි කියන එක විදර්ශනා වඩන යෝගාවචරයාට සිහිය තියෙන වෙලාවට යෙදෙන්නේ නැහැ. සිහිය නැති වෙලාවට යෙදෙනවා. සෝවාන් වෙනවා.
බොහොම ප්‍රමාණ සමින්ද මහත්තයා බොහොම බොහොම හොඳ විශ්ලේෂණයක් බොහොම පිළිවන් සර්ණයි.
පිළිවන් සර්ණයි. අද අපි ඉතාම සරලම අන්තිම පටන් අරගෙන සාකච්ඡාව සුත ඥානී පටන් අරගෙන ශූන්‍යත්‍ය කියන නිර්වාණය දක්වා ගමන් කළා. ඒක ඉතාම ගැඹුරු මාතෘකාවක් ඇතුළේ ජීවන අඳුන්නන්නේ ශූන්‍යත්‍ය කියලා. එහෙම පායික වශයෙන් ඔය ශුන්‍යත කියලා කියන්නේ චිත්ත හිත්. චිත්ත හිත් කියලා කියන්නේ හිතේ අන්තර්ගතයන් හිතෙන් තුරන් වීම. අපේ හිතේ තියෙන චිත්ත රූප. ඒ චිත්ත රූප මාලාවට තමයි සිටිවිලි කියලා කියන්නේ. ඒක සිටිවිලි මැවීම හිතේ තුළ සිටිවිලි නිපදීම අතර වීම වෙනකොට අන්න හිත හිත වෙනවා. හිත පිළලා තිබිච්ච දේවල් වල හිත හිත වෙනවා. නිවන් දැක්කයි කියන්නේ බුදුනයි කියන්නේ හිත මුළු මොළයෙන්ම හිත කර ගන්න එකට. ඒ හිත කර ගැනීමයි සාමාන්‍ය හිත කර ගැනීම අතර වෙනසක් තියෙනවා. අපි භාවනාවලදී අපිට අත්දකින්න පුළුවන් වෙනවා හිත වෙච්ච හිත. ඒ වුණාට අපි බුදු වෙලා නැහැ ඒ වෙලාවේ. බුදුහාඳුරන් කියන්නේ පළවෙනි උදානේදී මොකද උනේ විසංකාර ගතං චිත්ත. හිතේ සංකාර පහළ වීම නැතර වුණා. සංකාර කියන්නේ සිටිවිලි. කෙලෙස් කියන්නේ සිටිවිලි වලට. ලෝභය කියන්නේ සිටිවිල්ල. මට ආවල් දේ ඕනේ. ද්වේෂය කියන්නේ සිටිවිල්ලක්. මට ආවල් දේ එපා. මෝහය කියන්නේ සිටිවිල්ල. මට ආවල් දේ තේරෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. හැම ක්ලේශයක්ම සිටිවිල්ල. සිටිවිලි වලින්
මාචර්තුම අපිට ඇහෙන්නේ නැහැ ඔබතුමා කතා කරනවා. ඔමයිත එතුමාගේ ලයින් එක ඩ්‍රොප් වුණා. ඔව්. හොඳයි එතුමා සම්බන්ධ වුණාද මාචාර්තුමා?
මම කියන්නේ ඇහෙනවද?
දැන් කියනවා, දැන් ඒක කතා කරනවා.
හායි. දෙපෙට සාමාන්‍ය පෘථග්ජන අපේ සිත් පහළ වෙන්නේ ලෝභ, දෝෂ, මෝහ මූල කරගෙන. මේ ධර්මතා මේවා කරගෙන. ලෝභයෙන් ඉඳලා ලබා ගන්න ඕන දේවල් ගැන අපිට හිතෙනවා. හිතනවා නෙවෙයි. ඒ වගේම අයින් කර ගන්න ඕන දේවල් ගැන, පාවිච්චි දේවල් ගැන අපිට හිතෙනවා. ද්වේෂය පදනම් කරගෙන. ඒ වගේම නොතේරෙන දේවල් ගැන හිතෙනවා. නොදැන්න දේවල් ගැන හිතෙනවා. ඒක කුසල මට්ටමකට හිතා පත් වුනාම ඒක අලෝභයි, අදෝසයි, අමෝහයි. එම පිනක් කරනකොට පින් සිටියේ තියෙන්නේ ඒ පිනෙන්. පින කියන්නේ පුණ්‍ය භාවය. පුණ්‍ය භාවය කියන්නේ හිතේ තියෙන ප්‍රීතිය. හිත පිනවන භාවය හිත කිරලා තියෙනකොට ඒ වෙලාව හිතන්නේ තව දෙයක් මුකුත් ඕනේ කියලා. ඒ හිත පිරලා තියෙනකොට පිනෙන් මේ දෙක එපයි කියලා අපි හිතන්නේ නැහැ. එතන ලෝභය නැහැ, ද්වේෂය නැහැ. එහෙම පිරලා තියෙනකොට ඒ මොකද්ද කියලා අපි හිතන්නේ නැහැ. මොකද අපි ඒ පින දැනෙනවා. ඒකට පින් කරන වෙලාවේ අපේ තුළ පවතින අලෝභ, අදෝස, අමෝහ හිතක්. ඒ වුණාට ඒක හිත් හිතක් නෙවෙයි, ඒක සුඤ්ඤත හිතක් නෙවෙයි. හිත සුන් වෙන්න නම් අපි අද්වතේම ප්‍රීත රාගී, ප්‍රීත දෝෂී, ප්‍රීත මෝහී තත්වයට හිතපත් වෙන්න ඕනේ. අපි දැන් නිවන් දැකලා ඒ තත්ත්වෙට හිතපත් කරගත්තේ නැත්තත් මේ ඉන්න අය ඇත්තන්ට මා හිතනවා ඒ චිත්ත ස්වරූපේ මොකද්ද කියලා අත්දැකලා තියෙන පුළුවන්කම තියෙනවා. යම් කිසි වෙලාවක අපේ හිතේ දකින දෙයක ඇල්මක් නැත්නම් ඒ හිත විතරාගී සිතක්. නැත්නම් යමකට ඇල්මක් ඇති වෙලා ඒ ඇල්ම පහ වුණොත් දැන් ඇල්මක් ඇතුනහම අපිට දැනෙන්න ඕන චිත්තාන පස්සනාවේදී තරාගංවා චිත්තං තරාගං චිත්තං කි පජානාති. ඔය ජානාති පජානාති කියන එකේ වෙනසක් තියෙනවා. ජානාති කියන්නේ දැනගන්නවා. පජානාති කියන්නේ ප්‍රඥාවෙන් නුවණින් දැනගන්නවා. නුවණේ තියෙන විශේෂ ලක්ෂණයක් මොකද්ද? මේ මට දැනන දේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන අවබෝධයක් ඇතුව දකින්නවා. මේ රාග සිතක් පහළ වෙලා තියෙන්නේ. මේ රාග සිතේ එක මං ඇලෙන්නෙත් නැහැ, මේකත් එක්ක ගැටෙන්නෙත් නැහැ. අනේ මගේ හිත කිව්ුණාද කියලා ගැටෙන්නෙත් නැහැ. අනේ මේක මට නැති කරගන්න බැරි වෙයිද පුළුවන් වෙයිද කියලා මෝහයටපත් වෙන්නේ නැහැ. එහෙම ඉන්නකොට අපේ හිතේ අපි දන්නවා නුවණින් බලනකොට පජානාති කියලා කියන්නේ මේක ඇති වෙලා සංඛ්‍යං කිච්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධම්. ඇති වෙන හැම දෙයක්ම ඇති වෙනවා කියලා දැක්කම මේකත් ඇති වෙයි කියලා. නැතුනහම උද්දාමයටපත් වෙන්නේ නැහැ. දැන් ඒ රාගේ ඒ ඇල්ම අපේ හිතේ තිබිලා නැති වුණා. දැන් තියෙන්නේ විචරාගේ තිත. ඒකට සදෝසං වාචිත්තං සදෝසං චිත්තාත් පජානාත විචරාගේ වාචිත්තං විචරාගේ චිත්තං පජානාත. ඒක දැනෙමින් ඉන්නවා. දේශයවම එහෙමයි. දැන් මට හිතේ තරහක් තියෙනවා. සදෝසං වාචිත්තං දැන් මොන තරහ පහ වෙලා විදෝස සම්වාචිත්ත දැන් ඒ මට්ටමින් විතරාගී විදෝසි මට්ටමේ දැන් මගේ හිත තිබුණාට ඒක දිගට පවත් කරගන්න බෑ. ඒකට අවශ්‍ය විරිය නැහැ, ශක්තිය නැහැ. දැන් මොන මගේ මේ විතරාගී විදෝසි අර තනතිර්දායක චිත්ත නැතුවක් කියලා නැතුවා මොකද උනේ කියලා දැන්නේ මොහොතේටපත් වෙනවා. එතන අපි භාවනා කරන අවස්ථාවවලදී අපි හිතුවට අපේ හිත සිතිවිලි වලින් කිස්තුණයි කියලා අපිට සිද්ධ වෙන්නේ භාවනා බෞද්ධ භාවනාව විපස්සනා භාවනාව කියලා කියන්නේ අපේ හිතෙන්ම අපේ සිතිවිලි දිහා බලාගෙන ඉන්නේ. ඒ බලා ඉන්නකොට මොකද වෙන්නේ? සිතිවිලි ඇති වෙලා නැති වෙලා යනවා. ඒ තත්ත්වයේ ඇතුණා මොකද වෙන්නේ හිතට? මේ ඇති වෙන හැම දෙයක් නැති වෙලා යනවායි කියලා ඉතින් ආත්මීය හැඟීම මේ මමයේ මාගේ කියලා ගන්න මොකක්වත් නැහැ නේද කියලා දැනෙනවා. අන්න ඒ අයට තමයි ධර්මය අනුව සුතවා පුදු අරියතාවකෝ කියලා කියන්න පුළුවන්. දැන් අපි මුලින්ම සාකච්ඡා කළේ සුත ඥානය පිළිබඳව. ඥානය කියන්නේ දැනගන්නවයි කියන එක. ඥානයට වඩා වැදගත් වෙනවා කිස් බව දැනන එක. ප්‍රථම ධ්‍යානයේ පමණක් ප්‍රමාණවත් වෙනවා නිවන් දකින්න. ඒ ප්‍රථම ධ්‍යානයේ වඩනවා නම් ආර්ය ශාවකෙක් වශයෙන්. දැන් සුතවන්ත සූත්‍රයේ සංවිතේ නිකායේ ඕම පැහැදිලි කරනවා පරිපත ආඳුරෝ කොට්ටිත ආඳුරාට සුතවා භික්ඛු ඉමේ පංච උපාදාන කන්දෝ අනිච්චතෝ පංච පාදන කන්දේ අනිත්‍යතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිති මනසකරන්තෝ සෝපත් සෝතාපටි කලං සච්චික්‍රියාය. අපි භාවනා කරනකොට පංච උපාදාන කන්ද ඒක පංච පාදන කියන රුක්කනේ. දැන් මගේ ඇහැ රුක්කනේ වෙලා තියෙන උත්තේජනේ වෙලා තියෙන යම්කිසි ධර්මයකින්. දැන් මගේ කන උත්තේජනේ වෙලා තියෙනවා යම්කිසි ශබ්දයකින්. දැන් මගේ දිව උත්තේජන වෙලා තියෙන යම් පිට රසයකින්. දැන් මගේ නහය උත්තේජන වෙලා තියෙන යම් පිට ගන්ධයකින්. දැන් මගේ සම ඉස්පර්ශ උත්තේජන වෙලා තියෙන යම් පිට ස්පර්ශයකින්. දැන් මගේ හිත උත්තේජන වෙලා තියෙන යම් පිට සිතිවිල්ලකින්, පිටරූපයකින්. කියලා දැන් එක තමයි රූප කියලා කියන්නේ. ඒ රූප දැනකොට දැන් මේක දැනුණා, දැන් මේක දිලාපත් වෙලා ඒක නැති වෙනවා කියන දේ නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. අනිත්‍යත දුක්ඛත දුක්ඛත කියන්නේ ඒ කියන தත්යේ පෙරලියකටපත් වෙනවා. විපරිණාමයටපත් වෙනවා. විපරිණාම දුක්ඛ කියන්නේ දැන් යමක් සිද්ධ වෙනවා කියලා කියන්නේ ශක්තිය ක්‍රියාත්මක වෙනවා. යුනිවර්සල් එනර්ජි කියන්නේ විද්‍යුත් ශක්තිය ක්‍රියාත්මක වෙන එකකින් අපි උත්තේජනයක් කියන උත්තේජනයක් කියන්නේ දැන් කන්නාසාදී ඉන්ද්‍රියක් උත්තේජනය කියන්නේ ඒවැය තියෙන පරමාණු ඊට අදාළ ලිමිටේ ගැටීමෙන් රත් වෙනවා. ඉලෙක්ට්‍රිකල් චාර්ජ් එකක් ඇති වෙනවා. අන්න ඒක දැනීම තමයි අපි කියන්නේ රූප දැනුවයි කියලා හිතා. ඒ දැනකොට ඒක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි රත් වෙච්ච දේ නිවෙනවා. උත්තේජනේ විදිහට උත්තේජනේ නැති වෙනවා. ඇති වෙච්ච හැම දෙයක් නැති වෙනවා. වේදනාව කියන්නේ ඒකෙන් ඇතිවෙන වින්දනයක් ඇතිවෙන නැති වෙනවා. ඒ වින්දනය අනුව මතුවෙන සංඥාවක් ඇතිවෙන නැති වෙනවා. ඒ සංඥාව අනුව ඇතිවෙන සිතිවිල්ල සංකාරයක් ඇතිවෙන නැති වෙනවා. ඒ සංකාරය අනුව ඇතිවෙන කුසල අකුසල සංකාරයක් පුඤ්ඤාප සංකාරය අපුඤ්ඤාප සංකාරය හෝ ආනිජාප සංකාරය ඇතිවෙන නැති වෙල යනවා. ඒව දනිමින් ඉන්න කෙනාට තමා සුතවා පුදුල කියන්නේ. අපි සාමාන්‍ය අර්ථයෙන් අද සාකච්ඡා කළේ ත්‍රිපිටකය අටුවා දැන ගැනීම සුතවන්තෙක් බවට පත් වෙනවා කියලා. ත්‍රිපිටකයේම කියවෙන විදිහට සුතවන්ත සූත්‍රයේ කියවෙන්නේ මෙන්න මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය පැහැදිලි වෙනවා කියලා. අන්න ඒ අය තමයි සෝවාන් වෙන්නේ. සෝතාපන්න සූත්‍රයේ කියන සංවිත මේ නිකායම එමකත් ඒගොල්ලෝ අවබෝධ කරන්නේ අරිය සාවකෝ ඉමේතම් පංචන්තම් පංචන්නම් උපාදානස්කන්ධ. මේ උපාදානස්කන්ධ පහ සමුදයන් චේව ඇති වෙන්නේ නැති අත්තම් ගමංච ඒවා විරාපත් වෙන්නේ නැති ආස්වාදං චේකින් ආස්වාද ලැබෙන්නේ නැති ආදීනංච ඒව ආදීනව අවබෝධ වෙන්නේ නැති නිස්තරණංච ඒවයින් ඈත් වෙන්නේ නැති හිත ගැලවෙන්නේ නැති යථා භූතම් පජානාත් එහෙම දැනගත්තොත් අයං මුච්ඡති භික්ඛවේ අරියතාවකෝ සෝතාපන්න. සෝතාපන්න ආර්යතාවකේ කියන්නේ අන්න ඒ විදිහට ඇති වෙන කෙනෙක්. ඒ කෙනෙක් අවිනිපාත ධම්මෝ. එහෙම අවබෝධය ඇති වෙන කෙනා කවදාවත් අපාගත වෙන්නේ නැහැ. මේ ඇත්ත මං හිතන්නේ අපාගත වෙන තත්වයකයි කියලා. මේකත් මේ හැම කෙනෙක්ම සෝතාපන්න මාර්ගයේ ඉන්න ඇත්තෝ කියන එකයි මට තේරෙන්නේ. නියතෝ සම්බෝධි පරායෝ හේතු වශයෙන් නිවන් දැකීම. ඒ නිවන් දැකීම මෙතන තියෙන සෝවාන් වෙලයි කියන්නේ මේ ඉන්න ඇත්තෝ ඇත්තෝ කියන මේ නිවන් දැකින මගට වැටලා තියෙනවා. ධ්‍යානයේ කුක්කල තුත්තේදී කියනවා පඨම ධ්‍යානයේ පවණක් ප්‍රමාණවත් නිවන් දැකීම. පඨම ධ්‍යානයේ වටනේ මේ ආත්මේ නිවන් දැක්කේ නැහැ. හැබැයි ඒක පැහැදිලිව කියනවා අසුතවා පුතුජනෝ සුතවා අරිය සාපෝ අතර වෙනද සුතව ආර්යතාවකෝ කියනක ත්‍රිපිටකය අනුව මම දැන් පැහැදිලි කළේ මේ වෙලාවේ වෙන්න මොකද්ද? පඨවි ධ්‍යානයේ ඉන්නවා නම් අසුතව පුතිජනෝ බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන් ඉන්නේ පස්සේ. ප්‍රතිපදාණය වලලා. ඒ බ්‍රහ්ම ලෝකෙට ගියාම ආපහු අපාගත වෙන්න පුළුවන්. සෝවාන් වෙච්ච තුන සෝවාන් මග අනුගාමී ඉන්නේ නැත්නම් කවදාවත් අපාගත වෙන්නේ නැහැ. එහෙදිම නිවන් දැකලා තිරුණන් පානවා කියන එකයි කුග්ගල සූත්‍රයේ අලගත් මේ කියෙන්නේ අංගුතර නිකායේ. ඒ වගේම තමයි තතිය කුග්ගල සූත්‍රයේ කියනවා මෛත්‍රිය වඩන කොට. මේ මෛත්‍රිය වඩන ඇත්තොත් මේ අසුතවා මේ අරියසාවක වෙන්න ඕනේ. බුද්ධ මාර්ගයේ යහැ එන්න ඕනේ. මෙන්න මේ වගේ සාකච්ඡාවලදී බුද්ධහම තේරුම් ගන්න ඇත්තො වෙන්න ඕනේ. ඒ ඇත්ත සෝවාන් වුණේ නැත්නම් අදාල සෝවාන් මාර්ගයේ පැටලී ඉන්නවා නම් ඊළඟ ආත්මයේ කල්පයක් බ්‍රහ්ම ලෝකේ ජීවත් වෙලා ඒ බ්‍රහ්ම ලෝකේදීම පින්වන් පානවයි කියන එක ඒ සූත්‍ර වලින් පැහැදිලි කරලා තියෙනවා. අපි බ්‍රහ්ම ලෝක වලට ගියත් අසුතවා පුදු ජනේ පුතේ ජනයා නැවත අපාගත ඉන්න ඕනේ කියන එකත් කුග්ගල සූත්‍ර හතරෙම පැහැදිලි කරලා තියෙනවා. ආර්ය ශ්‍රාවක භාවයට පත් වෙච්ච අයද ඒ බ්‍රහ්ම ලෝකයට නිවන් දැකෙන්න ඕනේ නැහැ. සත්‍ය සූර්ය ගමන සූත්‍රයේ පැහැදිලි කරන බුදුහාඳුරෝ සුනිස්සෝකේන ශාස්ත්‍රෝරේ කිය බෞද්ධ ශාස්ත්‍රෝරේ නෙවෙයි අත්තවෘද්ධක් මෛත්‍රී භාවනා වඩලා කල්ප හතක් බ්‍රහ්ම ලෝකෙ ඉච්චයි කිය. විදහාඳුරෝ මා පුඤ්ඤ බාය සූත්‍රයේදී බොහොම පැහැදිලි කරනවා හත් අවුරුද්දක් මෛත්‍රිය වඩලා කල්ප හතක් බ්‍රහ්ම ලෝකේ ජීවත් වුණා කියලා. ඒත් නැවත මනුෂ්‍ය ලෝකෙට එනවා. ඒ මනුෂ්‍ය ලෝකෙට එන්නේ මොකක් නිසාද? සෝවාන් වෙලාවක් නැති නිසා. සෝවාන් වෙච්චත් දැන් මේ ඉන්න පිරිස ධ්‍යා අපි ඉතල බලනකොට ඇත්ත වශයෙන්ම මේගොල්ලෝ පාර්මිතා පුරලද නැද්ද කියන කියන සැකයක් ඇති කර ගන්න ඕනේ. පාර්මිතා පුරල නිසායි මේ ධර්ම ප්‍රමණයෙන්ට ඉතිරි. එතන මා හිතෙනවා ඒ තමන්ගේ හිත හිස්වීම. ත්‍රිපිටකේ සඳහන් වෙනවා ওই හිත හිස්වීම මේ අනිමිත්ත සූත්‍රය කියලා. හිතේ හිස් බව නිමිති කරගෙන ඉන්න පුළුවන්. ඒකට විඥානය කියනවා. අනිමිත්ත සූත්‍රය කියන්නේ හිස් බව දැනෙන්නේ නැහැ. හිස් බව දැනෙන්නේ නැත්නම් මොකද? හිස් බව තක්ම ඒකත් කියන්නේ ඒකාත්ම කියලා. හිස් බවයි තමනුයි අතර වෙනසක් නැති තත්යකට පත් වෙන්න පුළුවන්. භාවනාවේදී ඒකත් වෙලා. ඒ වුණත් ඒ ඇත්තන්ගේ විඥානේ ඇති වෙන්නේ විඥානක්ඛය කියලා කියන්නේ ඒ නැවතු උප්පත්තියක් ලබා දෙන්නේ විඥාන ශක්තිය නැති වෙන්නේ රහත් වුණාම පමණයි. ඒසා රහත් භවයේ කියන හිස් බවත් දැන් බුදුහාඳුරු කියලා තියෙනවා. බුදුහාඳුරු වෙන්නේ කලලුත් ඊට පස්සේ ශුන්‍යක සමාධියේ සැහැණ කාලයක් ගත කරනවා කියලා ආනන්ද හඳුරන. සුත්‍ර කීපයක මේක සඳහන් වෙලා තියෙනවා. එතන මහින්දන අපි සුත ඥාණයෙන් පටන් අරගෙන නිවන ඥාණය දක්වා ගැඹුරටයි ගමන් කළේ. ඒ ගැඹුරට ගමන් කිරීම නරකක් නෑ. ඒ පිළිබඳව අවධානය මේ ඇගේ යොමු වීම පිට වැඩගත් වෙනවා. ඒ මොකද වැඩගත් වෙන්නේ? එතකොට තේනවා නියත වශයෙන්ම නිවන ගාමි මාර්ගයටයි අපි මේ සියල්ල වැටලා ඉන්නේ. නියත වශයෙන්ම මේ ආත්මේ අපි නිවන් දකින්න බැරුණොත් බ්‍රහ්මලෝක උප්පත්ති කරයි ළඟාත්මේ හේතු වශයෙන් මේ බ්‍රහ්මලෝකේ නිවන් දකින්න පුළුවන් පුතරතාවය මේ ශ්‍රවණය කරන හැම කෙනෙකුට තියෙනවයි කියන ඇඟීමයි මට අනුමාන වශයෙන් දැනෙන්නේ. තෙරුවන් සරණයි.
බොහොම පිං අබේක මහත්මයා, අතන ඔබතුමාට මම යොමු වෙන්න හදනකොට ඔබතුමා කතා කරේ ඒකට බොහොම පිං මේකට ආරවත් යමක් එකතු කරාට. හොඳයි, තව කාටද ප්‍රශ්නයක් තියෙනවද මම කරන්න පුළුවන්?
සරණ සරණයි, මට තවත් ප්‍රශ්නයක් අහන්න තියෙනවා සමිත් මහත්මයා. මේ දැන් ඔබතුමා සඳහන් කළා මේ සක්කායි දිට්ඨිය නැති කර ගැනීමේදී අපි මුලින්ම අර නාම රූප පරිච්ඡේඥානේ නාමය රූපය වෙනසින් දැක ගැනීම කොහොමද කියන එක මට පොඩ්ඩක් පැහැදිලිසලා දෙන්න. මම හිතේ මම සාමාන්‍යයෙන් භාවනා කරන්නේ නැති වෙලාවෙ සාමාන්‍ය ජීවිතේදීත් මම රක්කරි දකින්නකොට එකෝ කාර්යයෙන් දින මලක් ගියා දකින්නකොට මම මාට හිතනවා දැන් මෙතන තියෙන්නේ රූපය එනකොට මම මේක දැනගන්නේ මගේ ඇති වෙන නිමිත්තකින් ඒක නාමය එහෙම හිතලා දැන් ඊට පස්සේ භාවනා කරන්න ගියාම දැන් එහෙම මෙනෙහි කරනවාද සිතිවිලි වලින් නැත්නම් ඒක කොහොමද තමන් ඒක අවබෝධ කරගන්නේ කොහොමනකින් නාම රූප පරිච්ඡේදයේ තුනාද ඥානය ඇතිවද කියලා කෙනෙක් දැනගන්නේ කොහොමද? කොහොමද ඒකට යොමු වෙන්නේ කියන එක පොඩ්ඩක් පහදලා දෙන්න තේරුම් ගන්න.
තේරුම් සරණයි, මට කෙටියෙන් දැනන්න පුළුවන්ද ඔබතුමා කරන භාවනා ක්‍රමය මොකද්ද කියලා?
අනපාන සති භාවනාව මම කරනවා. කරලා සමහර වෙලාවට මට එතනින් ඒ අවස්ථාවේදී සමහර දිනවල මට පුළුවන් භාවනාව ටිකක් හිත සමතේකට පස් වෙනකල් කරගෙන යන්න. නැති වෙලාවට මම විදර්ශනා භාවනාව කියන්නේ මේ පංච උපාදානස්කන්ධය ගැන මේ කළා මම මේ සමත තත්ත්වයකට හිත ගෙනල්ලා ඊට පස්සේ මම හිතනවා මේ නාම රූපය කියන්නේ මේ රූපය ගැන හිතලා මේක රූපය මේක නාමය ඒ විදිහට මම මෙහෙ කරනවා. ඉතින් මට හිතෙනවා මම කරන ක්‍රමය හරිද වැරදිද කියන එක මේ නාම රූප පරිච්ඡේද ඥානය මතු කරගන්න ඒක කොහොමද අවසන්වටත් කරන්නේ කියන ගමන් මට දැනගන්න
ඕනේ. හොඳයි, දැන් ඇත්තටම මේ සඳහන් කර පරිදි ප්‍රධාන වශයෙන් ආනාපාන සති භාවනාව සිද්ධ කරනවා. ඒක කායානුපස්සනාවේ කොටසක් පළවෙනි කොටස හැටියට තියෙන සතිපට්ඨාන සූත්‍රය, අනික ධම්මානුපස්සනාවේ කොටසක් නීවරණ භාවනාව මේ නීවරණ පිළිබඳ භාවනාව. දැන් ඒකෙදී ඇත්තටම දැන් දවස පුරාම යම් කිසි විදර්ශනාවකට හිත යොමු කරගෙන සිටීම ආනාපාන සතියට ඒ හිඳ ගැනීමේදී පව අතිශයින් උපකාරී වෙනවා. ඉතින් ඊට අමතරව දැන් අපි දැනගන්න ඕනේ මේ ඥාන තුනක් තියෙනවා. ඒ කියන්නේ සුතමේ ඥානයක් කියලා එකක් තියෙනවා. දැන් අපි කතා කරද්දී අපිට අහන කෙනාට ලැබෙන්නේ සුතමේ ඥානයක්. ඊට පස්සේ මේ චින්තාමේ ඥානයක් කියලා මට්ටමක් තියෙනවා. ඒක තමයි අපි මේක අවබෝධ කරගෙන ගොනු කරගෙන සංකල්ප හදාගෙන තර්ක විතර්ක කරලා අවබෝධ කරගෙන හදාගෙන හිතින් දකින දේ තමයි චින්තාමේ කියලා කියන්නේ. නමුත් මේ විදර්ශනාවේදී තියෙන චින්තාමේ ඥානයක් නෙමෙයි. දැන් විදර්ශනාවේදී මේ නාමයේද කියලා හොයලා බලන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ දැන් විදර්ශනාවේ තියෙන්නේ පජානාති මාත්‍යා තේරුම් කරපු හැටියට ඥානාති කියන එකට වඩා යම් කිසි ප්‍රමාණයක් දැන ගැනීම තමයි පජානාති කියලා කියන්නේ. නමුත් අතිශයින්ම සියල්ල හොයන්න යන එක නෙමෙයි. මොකද විජානාති අවිජානාති කියලා තව මට්ටම් දැනගැනීමේ මට්ටම් ගැඹුරින් තියෙනවා. ඒව බලන්න භාගතුන් වහන්සේ එතන නිර්දේශ කරන්නේ නැහැ. භාගතුන් වහන්සේ කියන්නේ යම් කිසි මූලික ප්‍රඥාවකින් සිහියකින් මේක බලන්න කියන එක විතරයි තියෙන්නේ. සිහියෙන් බලන්න කියන එක තමයි එතන පජානාති කියලා කියන්නේ. නමුත් බලනවා නෙමෙයි මෙතන ජානාති කියන්නේ දැනගන්නවාට. ඒ කියන්නේ වෙච්ච දේ වුණාම දැනගන්නවාට තමයි ජානාති කියලා කියන්නේ. වෙන දේ කොහෙද කියන්නේ කියලා හොයලා බලනවාට නෙමෙයි. දැන් ආස්වාස ප්‍රාස්වාස කරනකොට වුණත් ආයාසෙන් ආස්වාස ප්‍රාස්වාස කිරීම නෙමෙයි මේ ආස්වාසය දැනගත්තා කියලා කියන්නේ. ආස්වාසය දැන් අපි කතා කරනකොටත් වෙනවනේ. වෙන වැඩ කරනකොටත් වෙනවා. ඒ වගේම භාවනාව ඒ යොත් යමු වෙලා ඉන්න වෙලාවට මේ ස්වභාවිකව සිද්ධ වෙන ආස්වාස ප්‍රාස්වාසය සිහියෙන් දැනගන්නවට තමයි මෙතන පජානාති කියලා තියෙන්නේ. ඉතින් ඒකෙදි දැන් එහෙම බලන් ඉන්නකොට අපි හිතන්න ඕනේ අපිට දැන් නාමයක් පේනවාද, අපිට රූපයක් පේනවාද, මේක වෙන් වෙලා පේනවාද, එහෙම කියලා හිතන්න අවශ්‍ය නැහැ. භාගතුන් වහන්සේගේ කමඨහන නෙමෙයි ඒක. භාගතුන් වහන්සේගේ මූලික කමඨහන තුළ ජීවත් වෙද්දී ටික ටික මේ ආස්වාසයම විස්තර වෙලා පේනවා. මේ ප්‍රාස්වාසයම විස්තර වෙලා පේනවා. මොකද තමන් ආස්වාස ප්‍රාස්වාස කියලා ආස්වාසය කියලා කණ එකක් හැකියට ගත්තට ඒක නාම රූප විශාල සංඛ්‍යාවකගේ එකතුවක්. ඉතින් ඒක දැන් මෙහෙම දැන් අපි මේ බණ කතා කරද්දී ධර්ම දේශනා කරද්දී අහද්දී කියන දේවල් භාවනාවදී මෙනෙහි කරන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. එතනදී සිහිය පවත්වාගෙන ඉන්න විතරයි තියෙන්නේ. මේ භාගතුන්වහන්සේ කියන්නේ මේ ආස්වාසය දැනගන්න, ප්‍රාස්වාසය දැනගන්න, ආස්වාසය දිගද කියලා දැනගන්න, කෙටිද කියලා දැනගන්න, මේ වෙන අරමුණු වලට යන්නේ නැතුව සියලු ආස්වාස ප්‍රාස්වාස කායම් මේ ප්‍රාස්වාසයන්ම දැනගන්නවද කියන එක දැනගන්න කියලා තමයි එතන කියන්නේ. ඊට අමතරව ආස්වාස ප්‍රාස්වාස සිහින් වෙලා ඊටාම සිවුම් වෙලා සංසිඳනකොට ඒ සංසිඳන බවත් දැනගන්න. හැබැයි සංසිඳුණට පස්සේ මේ ආස්වාස ප්‍රාස්වාස පිළිබඳ සිහිය තියෙන්න ඕනේ. ඒ සමහර කෙනෙකුට ඔතනදී ආස්වාස ප්‍රාස්වාස අහුවෙන්නේ නැතුව යනවා. ඉතින් එතනදී භාගතුන් වහන්සේ මහා ආනාපාන සතියෙන් කියනවා මේ මම මේ මුලාවු සිහියත් තාන මේ දේශනා මේ ආනාපාන සතිය දේශනා කරන්නෙත් නැහැ කියලා කියන්නේ. මොකද ප්‍රඥාව මේ මහා ප්‍රඥාන්ගේ භාවනා ක්‍රමයක් ආනාපාන සතිය කියලා කියන්නේ. ඒක ප්‍රඥාව අඩු වෙනාට ආස්වාස ප්‍රාස්වාස සිහියුම් වුණාම තියෙනවද නැද්ද කියලා හොයාගන්න බැරි යනවා. ඒක දැන් විසුද්ධි මාර්ගයේ එමනම් වෙනම අවවාද කරලා තියෙනවා. මේ වෙලාවට තමන්ට අවවාද කරගන්න තමන් සීනේටි වෙලා නෙමෙයි ඉන්නේ. තමන් ගියේ ගිලිලා නෙමෙයි ඉන්නේ. තමන් අසංජ සත්‍යයේ ඉපදිලා නෙමෙයි ඉන්නේ. අරූපතලයේ ඉපදිලා නෙමෙයි ඉන්නේ. ආනාදි වශයෙන් අවවාද කරගෙන භාගතුන් වහන්සේ මේක හොයාගන්න බැරි කෙනාට මේ භාවනා ක්‍රමය කිව්වේ නැහැ. ඒ නිසා දැන් මම ජීවත් වෙනවා නම් මගේ ආස්වාස ප්‍රාස්වාස සිද්ධ වෙන්න ඕනේ. ඒ සිද්ධ වෙනවා නම් මට හැකියාවක් තියෙනවනේ මේක හොයාගන්න කියලා උනන්දු වෙලා වීර්ය වඩලා හරියට මේ සියුම් ආස්වාස ප්‍රාස්වාස හොයාගන්න කියලා අවවාද කරනවා ඉතින්දී. ඉතින් ඒ කාරණේදී දැන් අපි හිතන්න යනවනම් මේ කියන්නේ මේකේ නාම කොටස, මේ කියන්නේ මේකේ රූප කොටස කියලා ඒක චින්තාමයයි කියන එක තමයි මගේ දැනුම හැටින් නම් කියන්න තියෙන්නේ. නමුත් යම් කිසි කෙනෙකුට මේ ආස්වාස ප්‍රාස්වාස මේ බලන් ඉඳි නැත්නම් දැනගනිද්දී බලන් ඉඳි කියලා කියන එක වචන වැරදි, පජානාදි කියලා කියන්නේ දැනගනිද්දී හොඳින් සිහියෙන් දැනගනිද්දී ඒක විස්තර වෙලා පේනකොට යම් මට්ටමකදී නාම රූප වෙන් වෙලා පේනවා ඉබේට. අන්න ඒක තමයි නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ මට පේන දේ මේ තියෙන සිත, මේ තියෙන චෛතසිකය, මේ තියෙන රූපය කියලා වෙන් වෙලා තේින්න තැන තමයි ඒක භාවනා මිෂින් වෙන්නවා මිසක් හිතලා බලලා දැනගන්න හොඳ නෑ. දැන් සක්මන් භාවනාව වුණත්, දැන් ඉරියාපද භාවනාව වුණත් දවස පුරාම සිද්ධ කරන්න පුළුවන් ඔය ධම්මානුපස්සනාව වගේම. දැන් ධම්මානුපස්සනාවේ දැන් ආයතන කොටස උනත් කරන්න පුළුවන්. මගේ ඇහැ තියෙන චක්කුංච පජානාති රූප කියලා රූපේ දැනගන්නවා, ඇහැ දැනගන්නවා කියලා එහෙම කරන්නත් පුළුවන්. දැන් නීවරණ භාවනාව කරන නිසා ඒ නීවරණ භාවනාවේ භාගතුන් වහන්සේගේ ඒ උපදේශයේ ඇතුළත හිත මෙහෙවන්න, ඊට පස්සේ ඇත්තටම එතනින් එහාට තියෙන දැන් ආනාපාන සතිය කියනවා නම් මේ දීර්ඝව කෙටිව සියලු සබ්බකාය පරිසංවේදී කියන කොටස නැත්තම් පසම්භාන් කාය සංකාරම් කියන කොටසෙන් පස්සේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඇතිවීම බලන් ඉන්න, නැතිවීම බලන් ඉන්න. සමුදය ධම්මානුපස්සීව, වය ධම්මානුපස්සීව, සමුදය වය ධම්මානුපස්සීව කියන කොටස විතරයි බලන් ඉන්න තියෙන්නේ. මෙන්න මෙතන ඉන්න පුළුවන් වෙන්න ඕනේ මෙල දේවල් හිතන්නේ නැතුව. ඒ කියන්නේ දැන් අපි අද මට මේක සාර්ථක වුණාද, මේ භාවනාව මම දැන් හොඳට කරාද, මම දැන් දියුණු වෙලාද, ඒවකක්වත් කමටහන නෙමෙයි. ඉතින් ඒ වගේ සිතුවිලි ඇති කරගන්න නැතුව එහෙම සිතුවිල්ලක් ඇති වෙනවා නම් සබ්බකාය ප්‍රතිසංවේදී කියන තැනට ඇවිල්ලත් නැහැ. මොකද තමන් ඉගෙනගත් දේවල්, කරන්න තියෙන දේවල් ඒවට මේවට හිත යනවා වගේ දෙයක් තමයි එතන වෙන්නේ. ඉතින් ආස්වාසය සම්පූර්ණයෙන් පේනවා නම්, ප්‍රාස්වාසය සම්පූර්ණයෙන් පේනවා නම් වෙන කොහෙටවත් සිතුවිලි යන්න බෑ. සබ්දයකටවත්, වේදනාවකටවත්, කරන්න තියෙන වැඩකටවත් හිත යන්න බෑ. ඉතින් අර ඊට පස්සේ ඇතිවීම පේනවා නම්, නැතිවීම පේනවා නම්, ඒ ඇතිවීම නැතිවීම දෙක පේනවා නම් අන්න එතන උපේක්ෂකව ඉන්න පුළුවන් වෙනවා. ලෝකේ උපාදාන කරගන්නේ නැතුව, නචකින්ච ලෝකේ උපාදීති කියන්නේ ඒකයි. අභිඥා දෝමනස් වලට එන්නේ නැතුව, මේ ඇලීම් ගැටීම් වලට එන්නේ නැතුව මෙතන ඉන්න ඕනේ. යම්තා ඥාන මාත්‍රයක් වැඩෙනකම් කියලා කියන්නේ, වඩා ගන්න කියලා කියන්නේ නැහැ, ඉබේට වැඩෙනකම් ඉන්නේ. අත්ථිකායෝතිවා පනස්ස සතිපච්චපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය. මේ අත්ථිකයෙහි කය අනුව බලමින් වාසය කරයි. මේ අත්ථිකායෝතිවා පනස්ස සතිපච්චපට්ඨා පච්චපට්ඨිතා හෝති කියලා කියන්නේ සිහිය පිහිටුවගෙන බලන් ඉන්න මේ පවතින කයෙහි කය අනුව. යාවදේව ඥානමත්තාය කියලා කියන්නේ යම්තා ඥාන මාත්‍රයක් ලැබෙනකම්. පතිස්සතිමත්තාය තවදුරටත් සිහිය වඩනකම්. අනිශ්චිත වාසය කරන්න කියන අනිශ්චිතෝච විහෙරති කියලා කියන්නේ මිශ්‍ර වෙන්නේ නැතුව, ලෝභ දේශ දෙකේ මේත මිශ්‍ර වෙන්නේ නැතුව, සංසාරත් එක්ක මිශ්‍ර වෙන්නේ නැතුව, කෙලෙස් වලින් උපාදාන වලින් මම මේ තරම් භාවනා කරා, මට දැන් හොඳ සමාධියක් තියෙනවා, මට දැන් කයේ සැපයක් දැනෙනවා, ඒ වගේ දේවල් වලට හිත යන්නේ නැතුව මේ සමුදයයි වයයි, ඇතිවීමයි නැතිවීමයි කියන දෙක බලන් ඉන්න තැන ඉන්න ඕනේ යම්තා ඥාන මාත්‍රයක් ලැබෙනකම්. අන්න එහෙම උපේක්ෂකව ඉඳද්දි සිහියෙන්, උපේක්ෂකව කියත් සිහිය අතාරින්න බෑ, හොඳ සිහියෙන් ඉන්න ඕනේ. ඒ හොඳ සිහියෙන් බලන් ඉඳද්දි ඥානයක් වැඩෙනවා නම් අන්න ඒකට තමයි යථාභූත ඥානය කියලා කියන්නේ. ඉතින් අපි කතා කරන්නේදී ලැබෙන මේ සුතමේ ඥානයවත්, හිතලා ගොනු කරගත්ත චින්තාමේ ඥානයවත් නෙමෙයි, භාවනාමය වශයෙන්ම නාම රූප වෙන් වෙලා ඉබේට පේනවා නම් ඒක හිතෙන් දැක්කොත් අන්න එතන තමයි නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ. පැහැදිලිද
මහත්මයා? එහෙමයි. ඔබතුමාට බොහොම පිං ඒ පැහැදිලි කරනවා. නුඟක් දුරට ඒක පැහැදිලි වුණා. බොහොම පිං. සමායත මං ඊළඟට භාවනා කරන ඊළඟ සැරේදී ඔබතුමාට වෙන ප්‍රශ්නයකින් ඒ ගැන මතක කරලා මට අහගන්න පුළුවන් වෙයි. ඔබතුමාට ගොඩක් පිං ඒ පැහැදිලි කරන දුන්නට සතුටු වෙනවා. තිරුවන් සරණයි.
ඔව් සමින්දම කවුරුද කතා කරන්නේ කියලා දන්නේ නැහැ. දැන් සමිත මහත්මිය මම මේ තව ප්‍රශ්නයක් යොමු කරන්නම්. මේක ආධුනික මට්ටමේ මොකද ප්‍රශ්නයක්, මම ආධුනිකයෙක්ින්ද මෙන්න මෙහෙම එකක් තියෙනවා අපිට. ඒ කියන්නේ ධර්ම මාර්ගයේ ගමන් කරන අයට විශේෂයෙන්ම දැන් අපි කතා කරන සෙන සම්පත්තිය ගැන, ඊළඟට සුත්තමේ ඥානය ගැන කතා කරා. මේ දෙකම ඇති කරන්න උනේ බුදුසසුන වාසයේ ශ්‍රද්ධා ඇති කරන්න. දැන් අපි වගේ මේ වගේ අල්‍යාල පුත්‍ත්‍ජන මැත්තේ ඉන්න අයට තියෙන බයක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද ඒ බය? අපි අපේ ඊළඟ භවයේ කියලා ලීගන් ඊළඟ අපේ ආත්මය මේ වගේ අපි බෞද්ධ පෞලක ඉපදෙයිද? ඒ කියන්නේ අත්‍තරම අපි දැන් අදි මේ සත්‍තර අදි මේ ධර්ම සාකච්ඡාවට ආවේ
අපි බුද්ධෝත්පාද කාලේ ඉපදුනේ එක එක පළවෙනි හේතුව ඊළඟට අපි ඒ බුදු ධර්මයේ නිර්මල බුද්ධ ධර්මයේ තියෙන රටක ඉපදීම ඊළඟට බෞද්ධ පෞලක ඉපදීම මේ කියන කාරණා තුන අපිට ක්‍රියාත්මක සාධක වුණා. ඉතින් අපිට බයක් තියෙනවා අපේ ඊළඟ උප්පත්තියේදී මේ தත්ත්වය අපිට ඇති වෙයිද කියලා. එහෙමනම් ඒවෙන් தත්ත්වයක් සාක්ෂාත් කරගන්න අපි වැඩි යුතු යුත්තේ මොකද්ද? සීලේද සීලේද භාවනාවද කියන එක ඒක ප්‍රශ්නයක්. මේ தත්ත්වය ඒ කියන්නේ මට හැමෝටම බයක් තියෙනවා අපි මම ගම් වශයෙන් සඳහන් කරන්නේ මොන ආගම්ද කියලා. යම් කිසි ආගමකට වැටුණොත් මිත්‍යා දෘෂ්ටි ආගමකට වැටුණොත් සමහරට අපි අතින් ප්‍රාණඝාත වෙන්න පුළුවන්. ඊට වැඩි අකුසල කර්ම වෙන්න පුළුවන්. ඒකෙන් අවුරුදු මිලියන ගාණක් හිරේට වැටෙන්න පුළුවන්. මේ ආපු தත්ත්වය තනිකරම වෙනස් වෙන්න පුළුවන්. මේ தත්ත්වය වෙනස් කරගත හැකි මාර්ගයක් බුදුජානක මහසී වදාලා තියෙනවාද? ඒක තමයි අපේ ආරම්භ සාකච්ඡායේදී සාකච්ඡා කරන පදවන් වෙච්ච මගේ පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ දැන් අපේ ආරත්මාත්‍ය කතා කරලා වගේ ආනාපාන සති භාවනාවට සම්බන්ධ ප්‍රශ්නයක්. මොකද ආධුනික මට්ටමේ ඉන්න ගොඩාක් කට්ටිය මම දන්න විදිහට ආනාපාන සති භාවනාව තමයි විදර්ශනාවට වැඩි කෙරෙන්නේ. ඊට පස්සේ තමයි විදර්ශනාව වියම වෙන්නේ. මේකෙදි මම මගෙන් මේ හැටියට එක්ස්පීරියන්ස් වලින් මේ ප්‍රශ්නේ අහන්න මගේ දැනුම මට්ටමට දැන් භාවනාවට ඉඳගෙන අපි හුස්ම රැල්ල කෙරෙහි උස්රලේ මෙනෙහි කරනකොට අපිට තේරෙනවා අපේ හිත දෙපැත්තකට බෙදලා අරගලයකට. ඒකේද මම කියන පුද්ගලයා මම මේ සම්මුති අර්ථයෙන් කතා කරන්නම්. සම්මුති අර්ථයෙන් කියනවා මම කියන පුද්ගලයා ඉඳගන්නවා භාවනා කරන්න කියලා. ඊළඟට තව පුද්ගලයේ ඒ භාවනා කරනගෙන මං කියන්නේ ඒ කියන්නේ හුස්මරල් එකේ මෙනෙහි කරගෙන තව පුද්ගලෙක් වෙන වැඩක් කරනවා. ඒ කියන්නේ වෙන අරමුණු හිතට වෙන පසුගිය දේවල් ගේනවා. එතකොට මෙතන පුද්ගලයෝ දෙන්නේ එකම හිත මට තේරෙන විදිහ දෙකට බෙදලා අරගලයක් තියෙනවා. එතකොට මේ ආරම්භකින් අවස්ථාව ඉන්න අයට මේ අදහිරටපත් නොවෙන්න කොහොමද සමාධිය වඩා ගන්න ඔබතුමා දෙන උපදේශ මේ සිතේ දොඩමළු ස්වභාවය ඒ ආනාපාන සතියේදී අඩු කරගන්නේ කොහොමද? මේ දොඩමළු ස්වභාවය කියන එක මේ ප්‍රශ්න දෙකට කරුණා කළ ඔබට දෙකක පිළිතුරු දුන්නු ඉරසම.
දැන් ඒ දෙවෙනි ප්‍රශ්නයට පළවෙනි ඉස්සලා පිළිතුරු දෙනවා නම් ඒකෙදි දැන් අපේ සිතුවිලි ඇත්තටම මේ දොරවල් හයෙන් ඒ හය කට්ටටම අදිනවා කියලා බාගතුන් අධේශනා කරනවා. ඒක විශේෂයෙන්ම චප්පානක කියලා සූත්‍රයක බාගතුන් අධේශනා කරනවා. ඒ චප්පානක සූත්‍රයේ කියන්නේ මේ ප්‍රාණීන් 6 දිනෙක්ව අපි ගැට ගහනවා ලනුවලින්. ලනුවලින් ගැට ගහලා ඒ ලනු සියල්ලම එකට ගැට ගහනවා මැද ගැටයක් ගහනවා. එතකොට දැන් කිඹුලා අදින්නේ වතුරට කියලා කියන්නේ කිඹුලා වඳුරා අදිනවලු කැලේ දිහාට ගස්වලට. ඉතින් අර ඉතින් ඒ වගේ දැන් කුරුල්ලා අදිනවලු අහසට. ඒ වගේ මේ ප්‍රාණීන් 6 දිනෙක්. ඒකට සමාන කරනවා අපේ මේ ඇහැ කන නාසය දිව කය මනස කියන ඉන්ද්‍රයන් 6. ඒකෙදි දැන් අපේ ඇහැ අදිනවා රූප දිහාට. මේ රූප බලන රූප වයන්න කියලා. කන ශබ්දහන්න කියලා අදිනවා. දැන් අපි දැන් සමහරවිට අපේ බඩගින්න තිබුණත් අපේ ඇහැ වැඩියෙන් ඇහැයි කනයි අදිනවා නම් ඒ පැත්තට නැත්තම් ඇහැ අදිනවා නම් ඒ පැත්තට අපි චිත්‍රපටයක් බඩගින්නුණත් බලන්න කැමතියි. නමුත් එහෙම චිත්‍රපටයක් බලාගෙන ඉන්නකොට බඩගින්න ගොඩක්ම අදිනවා නම් මේ කය කියන දොර අපි වැඩියෙන් අදිනවා නම් අපි චිත්‍රපටය නවත්තලා ගිහිල්ලා බලනක නවත්තලා ගිහිල්ලා ආහාර ගන්න පෙළඹෙනවා. ඉතින් ඒ වගේ මේ දොරවල් 6න් අපි 6 පැත්තකට අදිනවා. ඒ අදිද්දී ඉතින් අර වඩා ශක්තිමත් මේ දැන් සත්වයා ගැන කියනවා නම් වඩා ශක්තිමත් සතා ඊතුරු පස් දෙනාම මේ පැත්තට ඇදගෙන යනවා ටික දුරක්. ඊට පස්සේ තව සතෙක් බලවත් කළා ඒ පැත්තට ඇදගෙන යනවා ඊතුරු පස් දෙනාව. ඉතින් ඒ වගේ අපේ මේ ඉන්ද්‍රියන් 6ත් ඒ විදිහමයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඉතින් භාවනා කරන එකේ උදාහරණෙ තියෙන්නේ මේ සත්තු 6 දෙනාව ගැට ගහපු ලනු 6. එකට ගැට ගහමු මැද ගැටේ ළඟ මේ ගැටේ අරගෙන අපි ගැට ගහනවා කණුවක. නිශ්චලව පොළවේ පිහිටලා තියෙන කණුවක. එතකොට මේ සත්තු 6 දෙනා 6 පැත්තටම අදිනවා. ඒක තමයි භාවනාවේ මූලිකම අවස්ථාව. ඉතින් එතකොට භාවනා අරමුණ තමයි කණුව අපේ ඉන්ද්‍රියන් 6 පැත්තට අදිනවා. ඒ දැන් සත්තු ගැන කියනවා නම් ඒ සත්තු එහෙම ඇදලා වෙහෙසටපත් වුනහම 6 පැත්තට අදිනවා. ඇදලා වෙහෙසටපත් වුනහම මේ කණුව ගාව වාඩි වෙනවා. මෙන්න මේ මේ මහන්සියලා වාඩි වීම තමයි යම් කිසි සමාධියකට කාමාවචර සමාධියකට හිත එනවා කියලා කියන්නේ. ඒ කියන්නේ වෙන අරමුණකට දුවන එක නවතිනවා කියන එකයි. ඉතින් ඒ තැනට එනකම් ඒ ඉන්ද්‍රියන් 6 දුවන එක නවත්තලා ඒ අතට අදින එක නවත්තලා නවතින්න කනෝගාව නවතිනකම් මේ සබ්බකාය පරිසංවේදී කියලා දෙයක් ලැබෙන්නේ නැහැ. සියලු මේ ආස්වාස ප්‍රාස්වාස කය දැනගන්නවා කියන දේ ලැබෙන්නේ නැහැ. එතනදී ඒ අතර ඉන්න පුද්ගලයෝ දැනගන්න ඕනේ දැන් විදර්ශනා කරද්දී මම විදර්ශනා ආනාපාන සතිය කියන්නේ සමතේ නෙමෙයි. ඒක වෙනසක් තියෙනවා. ඉතින් එතනදී ඒ පුද්ගලයා දැනගන්න ඕනේ ශබ්දයක් ඇහුණා නම් මට ශබ්දයක් ඇහුණා. ඒ ඇහුණ ශබ්දයක් ඇහුණ බව මම දැනගත්තා කියලා මෙනෙහි කරලා ආපහු එන පිළිවෙලක් ආචාරු කියලා තියෙනවා. ඒක අයිති වෙන්නේ චිත්තානුපස්සනාවට. ඒ වුණ නැත්නම් වේදනානුපස්සනාවට. දැන් වේදනාවක් ඇති වෙලා වේදනාවක් ඇති වෙච්ච බව දැනගෙන නැවත ආනාපාන සතියට එනවනම් ඒක වේදනානුපස්සනාවට ගිහිල්ලා ආල් කායනුපස්සනාවට පැමිණීමක්. දැන් යම් කිසි සිතවිල්ලක් ඇති වෙනවා. අපි හිතමු ලෝභසාගත සිතවිල්ලක් ඇති වෙනවා නම් ඇති වෙනවා දැනගන්නවා නම් ලෝභසාගත සිතවිල්ල ඒක චිත්තානුපස්සනාවේ කොටසක්. සරාගම්වා චිත්තං කියන එක තමයි එතන කියන්නේ. සරාගම්වා චිත්තංති පජානාති කියලා ඒ සිතවිල්ලක් ඇති වුණා කියන එක තමයි සරල අදහස. නමුත් මේ එතන චිත්තානුපස්සනාව කරන්න යනවට වඩා සිතවිල්ලක් ඇති වුණා කියලා හිතනකොට ඒ සිතවිල්ල නවතිනවනම් නැවත කායනුපස්සනාවට එනවා. එහෙම නැත්නම් සිතවිල්ල ගොඩක් කරදර කරනවා නම් මේ සිතවිල්ල ලෝභසහගත සිතවිල්ල මේ සිතවිල්ල ඇතිවීම මම දැනගත්තා කියලා හිතන්න කියලා කියනවා. දැන් වේදනාවක් වුණත් එහෙමයි. ඒ වේදනාවක් ඇතිවීම දැනගැනීම සතිපට්ඨානය තුළ සිටීම. එහෙම නැත්නම් දැන් කේන්ති ගියාම කේන්ති ගිය බව දැනගැනීම චිත්තානුපස්සනාව. ඒ නිසා මුලින්ම මන්දෝත්සාහී වෙන්න එපා. මොකද සිතවිලි දැනගන්නවා කියන්නේ යම් කිසි සතිපට්ඨානයක් තියෙන 100ක් පිළිලා තියෙන නිසා. ඉතින් ඒ නිසා මේ භාවනාව ආරම්භ කරන මේ පින්වතුන්ට කියන්න තියෙන්නේ මේ තමන්ගේ සිතවිලි තමන් දැනගත්තා කියන්නේ විදර්ශනාව මේ විදර්ශනා ක්‍රමයම තමයි. ඉතින් සම්පූර්ණයෙන්ම සුද්ධ විදර්ශනාවක් නොවුණට ඒක විදර්ශනාව පටන් ගැනීමේ ක්‍රමය. ඉතින් ඒ නිසා තමන්ට සිහිය නැහැ කියලා තමන් දැනගන්න එක විදර්ශනාව තුළ මේ සිටීමක්, කියන්නේ විදර්ශනාව ආරම්භ කිරීමක් කියලා දැනගන්න. ඒ නිසා මන්දෝත්සාහය වෙන්න එපා. මේක මම උදාහරණ කිව්වේ අර සත්තු හය දෙනා ඇදලා වෙහෙසටපත් වෙනකම් මෙතන කණුවෙකට ගහලා තියන්න ඕන කියන එක කියන්න නිසා. මොකද අපි කොයිතරම් ප්‍රමාණයක් භවනා කරන්න ඕනද කියලා තියෙන්නේ වෙන්නේ ඒකේ. ඒ කාලයක් තිස්සේ එහෙම කරලා තමයි ඒ සත්තුන්ට ඒ අදිනක මේ නවත්තන්න හිතෙන්නේ. තාවකාලිකව හරි මේ කණුව ළඟ නිදාගන්න හිතෙන්නේ, නිදාගන්න හිතෙන්නේ මේ ඒ තරම් ප්‍රමාණයක් කරහම. පොඩිම කියනවා නම් අපි මම උදාහරණයක් කියන්නම්. අපි ඇවිදින්න ගන්න තරම් මහන්සිය, පොඩි ළමෙක් ඇවිදින්න ගන්න තරම් මහන්සියක් වෙනවා නම් අපිට භාවනා කරන්න පුළුවන් වෙනවා. කොටින්ම හිතලා බලන්න අලුතෙන් උපන්න දරුවෙක් මාස 6ක් අවුරුද්දක් ගියාම ඒ දරුවර පේනවා, අනික අය ඇවිදිනවා. ඇවිදලා සමන්ට කැමති බඩු අරගන්නවා. එතකොට ඒ දරුවා පුළුවන් තරම් ඒ ඉපදිච්ච දවසේ ඉඳලම උත්සාහ කරන්නේ මොන හරි ක්‍රියාවක් කරන්න. ඒ තියෙන ආසාව නිසා ඒ දරුවා ධනින් මේ ධන ගහන්න පුරුදු වෙනවා. ඊට පස්සේ හිට ගන්න පුරුදු වෙනවා. දැන් හිට ගන්න පුරුදු වුණාට එක දවසක් එක වෙලාවක්ද කරන්නේ, පැයක්ද කරන්නේ, නිකන් මේ පොඩි වෙලාවක හිට ගන්න උත්සාහ කරන්නේ? හැම වෙලාවෙම දවස පුරාම උත්සාහ කරනවා හිට ගන්න. ඊට පස්සේ හිටගත්තුහම මොකද වෙන්නේ? එහෙම උත්සාහ කරලා එක දිගට මාස ගණක් උත්සාහ කරලා හිට ගන්නවා. හිටගෙන අඩියක් ඉස්සරහට තියන්න උත්සාහ කරනකොටම බිමට වැටෙනවා. ඉතින් නවත්තන්නේ නැහැනේ. ඒ නවත්තන්නේ නැතුව ඊට පස්සේ නැවත හිට ගන්නවා. නැවත අදිය තියෙනවා, නැවත වැටෙනවා. ඒ වගේ විශේෂයෙන් මේ උත්සාහය අතාරින්න නැතුව එක දිගටම උත්සාහ කරලා කොයිතරම් ප්‍රගුණ වෙනවද කියනවනම් දැන් අපිට ඇවිදිනවද කියලා මතකත් නැහැ. දැන් භාවනාවක් කරලා තමයි හොයාගන්නලා දින ඇවිදිනවා කියලා. ඒ කියන්නේ භාවනා කරන්න වෙලා කරනකොට තමයි සක්මන් කරනවා කියලා සිහිය පවත්වන්න දැන් හිතෙන්නේ. ඒ තරම් පුරුදු පුහුණු බවක් තියෙනවා. අපිට පුළුවන් තව කෙනෙක් එක්ක කතා කර කර වෙන දෙයක් හිත හිත ඒ කියන පුද්ගලයා කියන දේවල් අහ අහ තව දේවල් බල බල පඩිපෙලක් බහගෙන ගල් මුල් බේරගෙන ඇවිදගෙන යන්න පුළුවන්. ඉතින් ඒ වගේ පුරුදු පුහුණු බවක් අපි ලැබලා තියෙන්නේ අහඹුෙන් නෙමෙයි. අපි කලින් ජීවිතවල කොයිතරම් ඇවිදලා තියෙනවද කියලා අපි හිතාගෙන අපිට ඉබේට ඇවිදින්න පුළුවන් වෙන්න ඕනේ කියලා හිතන එක වගේ තමයි මට හිතෙන්නේ. අපි කලින් ජීවිතවල පාවිතා පුරලා තියෙනවා අපිට දැන් පහසුවෙන් අවබෝධ වෙන්න ඕනේ කියලා හිතන එක. ඉතින් කොයිතරම් ජීවිතවල ඇවිද්දත් මේ ජීවිතෙත් මුලින්දලා ඇවිදින්න පුරුදු වෙච්ච හිඳ තමයි ආය ඇවිදින්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඒක හොඳට මතක තියාගන්න. ඒ හිඳ මන්ද උත්සාහි වෙන්න එපා. මේක අපි උත්සාහ කරන ප්‍රමාණය තමයි මනි. ඉතින් ඒ උත්සාහ කරන ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. පුළුවන් තරම් දවස පුරාම මේක යොදා ගන්න ඕනේ. ඒකට තමයි ප්‍රඥාව තියෙන්න ඕනේ කියලා කියන්නේ. දක්ෂයෙක් සක්කෝ කියලා දක්ෂයෙක් වෙන්න ඕනේ කියන්නේ දවස පුරාම මම භාවනා කරන්නේ කොහොමද? ඒ කියන්නේ ගෙදරින් පිට වෙලා බස් රථයේ මේ අපි මාතෘ මේ බස් එකේ ගමන් කරන පුද්ගලයෙක් නම් ඒ නැවතුම් පොළ දක්වා ඇවිදින එකත් සක්මන් භාවනාවෙන් කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ওই ධම්මානුපස්සනාවක් කරන්න පුළුවන්. මොන නැත්නම් නීවරණ භාවනාවක් කරන්න පුළුවන්. ඒ වගේ කරන්න පුළුවන් ක්‍රම දිනවා. ආනාපාන සතිය කරන්න බැරි වුණාට වෙන දේවල් කරන්න පුළුවන්කම තියෙනවා දවස පුරාම. ඉතින් ඒකෙදි භාගතුන් වහන්සේ බුද්ධානුස්සති ධම්මානුස්සති වගේ භාවනාවල් හැම විශේෂින් නිර්දේශ කළා තියෙනවා. යනකොට ඉන්නකොට ආදී සියලු ඉරියව් වලිනුත් කරන්න, මේ සියලු කර්මාන්ත කරද්දිත් කරන්න, ඊට අමතරව අඹුවන් මේ දරුවන්ගෙන් බාධා තියෙන සයනේ වැටිලා ඉන්නකොට කරන්න කියලා කියල තියෙනවා අංගුත්තර නිකායේ මේ මහානාම සූත්‍රයේ මේ කියලා තියෙන්නේ. ඒකෙදි ඒ කියන්නේ භාගතුන් වහන්සේ මේ හැමදේම වඩන්න කියන පුළුවන් තරම් හැම වෙලාවෙම. ඒ නිසා අපි මේ මද ප්‍රමාණයක් භාවනා කරලා මේක ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ කියලා දුක් වෙන්න එපා කවදාවත්. මේක විශාල වශයෙන් උත්සාහ කරන කෙනාට තමයි ලැබෙන්නේ. කොටිම කියනවා නම් අපි ওই භාවනා කරනට වඩා ඇවිදින්න පුරුදුලා තියෙනවා. අවුරුදු ගාණක් එක දිගට. එන් දුවලා පැනලා උඩ පයින්න පුරුදු වෙන්න කොච්චර අමාරුද මුලින්. ඒ වගේ දේවල් බැලුවාම උඩ පයින් කාටවත් කියලා දෙන්නත් බෑ. උඩ පයින් ක්‍රමයේ කිව්වට මේ ඒක තමන්ම තෝරගන්නවා මිසක් මේ කකුල නමල කකුල දිගහැරිය කියලා උඩ මේ විසි වෙන්නේ නැහැ. එක්තරා විදිහයකට ඒ දේ කරොත් විතරයි උඩ පැනින්නේ. පොඩි ළමයෙකුට උඩ පයින් කියලා දීලා බලන්න එතකොට තේරෙයි උඩ පයින් කියලා දෙන්න බෑ කියලා. ඒ වගේ මේ භාවනාවේ තමන්ට පෞද්ගලිකව ලැබෙන අරමුණ ඒ අත්දැකීම අනික් කෙනෙකුට දෙන්න බෑ. ඒක තමන්ම මහන්සිලා මහන්සිලා ලබා ගන්න ඕනේ. ඉතින් ඒ නිසා අලුත භාවනා කරන්න උත්සාහ කරන අය හෝ පැරණි අය හෝ ඕනම කෙනෙකුට එකම ක්‍රමයේ මේ සාසනේ තියෙන්නේ, එකම බණයි තියෙන්නේ. ඉතින් මට හිතෙන්නේ මේ සාසනේ තියෙන හැම ධර්ම කරුණක්ම හැමෝටම ගැලපෙනවා. ඉන්න ස්ථානේ ගැන ප්‍රශ්නයක් නැහැ. රහතන් වහන්සේලා බිම ඉඳගෙන බණ අහනවා කියලා තියෙන්නේ. ඒ තරම් ධර්ම කරුත්වයක් රහතන් වහන්සේලා තුල තියනවා කියන එකයි, රහතන් වහන්සේලා බණ අහන්න ඒ තරම්ම කැමතියි කියලා කියන එකයි. ඒ කරුණ මේ බැලුවාම අපි හැමෝටම කරන්න තියෙන එකම දේ කියලා මට නම් හිතෙනවා. දැන් අනිත් කාරණේ තමයි පළවෙනි ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේදී මේ ප්‍රශ්නෙට පිළිතුරු ප්‍රමාණවත්ද මේ
ඔව් හොඳටම ප්‍රමාණවත්. මම හිතන්නේ ආරම්භක අවස්ථාවේ නැටත් මම හිතන්නේ ඒක ධෛර්යමත් වෙන කාරණයක් වේ. හොඳමයි.
ඒක තමයි. ඉතින් අර ඒකෙදී දැන් පළවෙනි ප්‍රශ්නය කොයිතරම් ප්‍රමාණයකට
මේ සමින්ද මහත්මයා කාල වේලාවක් පහු වෙලා තියෙන හින්දා ඒක ඒ ප්‍රශ්නේ වුණා. අපි ගමු වෙන දවසකට. ඒක ඒක ඒක
අපි විශේෂණයක්
නෑ. මම හිතන්නේ අද ඉරිදා දවස ගොඩක් විශේෂකාරී දවසක්. විශේෂයෙන්ම දැන් අපිට නම් මෙහෙ ඉරිදා දිනේ පටන් ගන්නවා මේ උදේවරුව. ඒ විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවට මේ දිනේ අවසානයේ දැන් මම හිතන්නේ 10ට විතර වගේ කිට්ටු වෙලා ඇති. හෙට සතුද දවසක් ඉතින් ඒක කාර්ය බහුල තවත් දවසකට ඒක අවතීර්ණ වෙනවා. එකිට විශේෂයෙන් මේ ධර්ම කටයුත්ත කරගෙන යන්නේ අපේ ડોક્ટર ලලිත් දලුවත් මහත්තයාගේ අනුග්‍රහයෙන්. ඒතු එතුමා ඉතින් මෙතන නිහඬව මෙතන දිහා බලන් ඉන්නවා. මොකද මම විශේෂකාරී දවසක් හින්දා ගොඩක් ලාට සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අද මං හිතන්නේ වෙනනම් ප්‍රශ්න නැතිව ඇති. මම මේක පාට මේ මැසින් පැන්නද කියලා හිතෙනවා. වෙන කවුරුත් කිසි ප්‍රශ්නයක් මොනොත් මම හිතන්නේ නැතිව ඇති කියලා මං හිතනවා. ලලිත් මහත්තයාත් මං හිතන්නේ අවසර දෙනවා ඉතින් මේක අවසන් කරන්න මං හිතන්නේ.
තෙරුවන් සරණයි සමින් මහත්මයා, ඒ වගේම අභිවික්‍රම මහත්මයා, සුදුසුට බොහොම උනන්දුවෙන් අපි ශ්‍රවණය කරා. ඉතාම පින් හැම දිනාටම බොහොම සාර්ථක ධර්ම සාකච්ඡාවක් මොකොත් අපිට අහගෙනට හිතනවා කොතරම් මේ ධර්මයේ දන්න ධර්ම පිරිසක් ඉන්නවද ලෝකේ පුරා කියලා. දැන් අද දවස පුරාම අපි දැන් පසුගිය සති අන්තයේ සතියේතුමාගෙන් බණ ඇහුවා. දැන් අද උදේත් එහෙමයි. ඊට පස්සේ ડોક્ટર අනුතුංගගෙන් බණ අහනවා. ඒ වගේ කොතරම් ධර්ම දන්න පිරිසක් ඉන්නවද? මේකින් ඒක හරි මේ වාසනාවන්තයි කියලා හිතනවා අපි. ඇත්තටම මේ යුගයේ ඉපදිලා මේ ආකාරي කල්යනු මිත්‍ර පිරිසක් හමු වුණු සම්බන්ධයෙන් ඉතින් අර සමින්ද මහත්මයා කිව්වා වගේ දැන් අද අපි මේ මිතුවක්කල් මේ සංසාරේ මිතුවක් දුරාපු ගමන ඉවර කරගන්න මෙවන් වූ අවස්ථාවක් ආයි කවදාවත් ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තියාගන්නේ නැතුව මේ වෙලාවෙම, ඒ කියන්නේ මේ ජීවිත කාලය තුරදීම මේ සංසාර ගමන ඉවර කරගන්න පුළුවන් කියන විශ්වාසය ඇතිව ඊට මෙහා ඇති කිසිම එකකින් සෑහීමකටපත් නොවි කටයුතු කිරීමම තමයි මම හිතන්නේ අපිට හිතට ගන්න තියෙන්නේ. ඉතින් සමින්ද මහත්මයා, අභිවික්‍රම මහත්මයා දෙන්නාම කිව්ව කාරණා වලින් අපිට තේරුම් ගන්න පුළුවන් ඒකයි. මම හිතන්නේ මෙතනින් අපි මොහොතක් හරි හිතුවොත් අපි මෙතන මගක නතර වෙලා ඊගාව භවයේ ඉන්න ඊගාව ජීවිතේදී කල් දානවා කියලා කොතන මොනවා වෙයිද කියන එක මම හිතන්නේ ඒක ඉතරම් බුද්ධිමත් දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඉතාම පින් හැම දිනාටම කියන හැම වචනයක් පාසාම අපිට උනන්දුවම තියෙන්නේ. ඉතින් වැඩසටහන සංවිධානය කරපු තුසිත මහත්මයාට බොහොම පින්. මම කැමති ජයන්ත මහත්මයාට යොමු වෙලා ජයන්ත මහත්මයාට ආරාධනා කරන්න කැමති සමනට සිසිස වෙනුවෙන් වැඩසටහන නිමා කරන්න.
හොඳයි, හැම දිනකටම තෙරුවන් සරණයි. අද දලුවත් මහත්මයාගේ වගේ තමයි සාර්ථක සාකච්ඡාවක් අද මේ නිමවටපත් වෙන්නේ. ඉතින් හැමෝම බොහොම මේකට දායක වුණා. ප්‍රශ්න වලින් අදහස් වලින් ඒ වගේම විහන් වහගෙන හිටියා. මේක අපි දන්නවා අර විමුක්ත ආයතනයක් මේ බණ ඇහිම කියන එකත්. ඉතින් ඒ ආශ්‍රයෙන් බලනකොට අපි හැමදෙනාම පිනක් වගේම මේ ජීවිතය අවබෝධ කරගන්න ධර්ම මහන්සියේ තවත් එක පරිච්ඡේදයක් තමයි අද මේ විදිහට ගෙවිලා ගියේ. ඉතින් විශේෂයෙන් සමින්ද මහත්මයාට අපි මේ ආගෙන ඉන්න හැමෝම වෙනුවෙන් ඉතාම කෘතඥ වෙනවා. ඔබ තුමාගේ කාලය මේ වගේ අපි වෙනුවෙන් යොදවලා මේ බොහොම කාරුණිකව අපි දිහා බලන මේ වගේ ධර්ම දේශනාවක් ලැස්ති වෙලා මේක සාර්ථක කරන්න මේ සුසුත මහත්මයාගේ උත්සාහයෙන් ධර්ම ප්‍රයත්නේ සාර්ථක කරන්න අපිට අද සහභාගී වුණාට බොහෝම පිං. ඔබතුමාට පතන බෝධියකින් නිර්වාණ සෝය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරන හැමෝම. ඒ වගේම දලුවත් මහත්මයාටත් මේ අවස්ථාව හැමෝම වෙනුවෙන් ලබා දෙනවාට අපි සවනට සිස්ටර්ස් සේවය තුළින් ඒ ලබා දෙන සේවය ඉතාම අගය කරනවා. නිදුක් නිරෝගී වේවා. තවදුරටත් මේ වගේ ධර්ම ප්‍රචාරය කිරීමට ධර්මය ලබා දීමට හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සුසුම් මහත්මයා ඔබටත් එහෙමයි. ඔබටත් ඒ වගේම අපි ආශිර්වාදින් සිනේ කරනවා, ආශිර්වාද කරනවා. ඒ වගේම අපි පින් පමුණවනවා මේ වගේ සාකච්ඡාවක් එකතු කරාට. ඒ වගේම අද අභිවික්‍රම මහත්මයාත් අපිට ධර්මයෙන් ගොඩක් කරුණු පැහැදිලි කරලා දුන්නා. ඔබතුමාටත් ඒ වගේම අපි කෘතඥ වෙනවා. පතන බෝධියකින් නිර්වාණ සෝය අත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අපි ලබන සතියේ නැවතත් ධර්ම සාකච්ඡාවක් හම්බ වෙන්න පුළුවන්. සමින්ද මහත්මයා නම් මම හිතන්නේ අපිට සම්බන්ධ වීමට මම හිතන්නේ අපි මාසික සැරයක් සම්බන්ධ වෙන බවයි කියලා තිබුණේ. ඒක වුණත් අපි කතා වෙලා ලයිට් මහත්මයාත් ඒ වගේම අපේ සුසුම් මහත්මයාත් එක්ක කතා කරලා අපි සුදුසු මාතෘකාවක් ලෑස්ති කරගෙන ලබන සතියේ සාකච්ඡාවකට සම්බන්ධ වෙමු. එතකන් ඔබ සැමටම මම සුභ පතනවා. ඒ වගේම තෙරුවන් සරණ පතනවා. හැමෝටම පින් සහභාගී වෙන්න. තෙරුවන් සරණයි.
හොඳයි තේරුවන් සරණයි බොහොම.
මටත් ප්‍රශ්නයක් කියනවනේ මට ප්‍රශ්නයක් කියනවනේ සමින් මහන්තිය ඔබතුමාට අප්‍රමාණ තින් මම අද භාවනාව ගැන ගොඩක් ඉගෙන ගත්තා. ඒ වගේම සුචිත මහත්තයාට ලලිත් මල්ලිට ජයන්ත් මහත්තයාට ඔක්කොටම තින්.
හොඳයි බොහොම
භාවනාව ගැන සායන
දෙවන සර්ණයි මම මේ සමායන මම කියන්නේ මේ මල්ලිකා මාකගේ මේ සාමාන්‍යයෙන් බොහොම අමාරුයි මල්ලිකක් කඩ කියලා කතා කරව ගන්න සාකච්ඡාවල. දැන් අද බොහොම බලෙන් ඇවිල්ලා වන්තිමුණ කතා කරේ මම හිතන්නේ ඒ තරම් ප්‍රමෝදයක් හිතට ඇති වෙලා තියෙනවා. භාවනා වැඩසටහනේ සාර්ථකත්වය අද ඒ තුලින්ම පේනවා. ඒ නිසා මේ බොහොම පිං හොඳයි තුමාට.
හොඳයි බොහොම පිං සිල් දාන අපිටත් ඒක සතුට කරුණාක මම මෙන්න මේ වගේ දෙයක් එක්ක අවසාන වශයෙන් මේ කියන්නේ මේ හදිසි මන් සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිමනිකායේ මම මෙන්න මෙහෙම සූත්‍රයක් දැක්ක මකාදේවි කියන සූත්‍රයක මෙන්න මෙහෙම දෙයක් සඳහන් වෙලා තියෙනවා. මම එම සමෙහි මකාදේව රජවිනේ මේ බුදුරජාන් වහන්සේ කියන්නේ මම ඒ කලණ වැට තැබිමි. මා විසින් තබන ලද ඒ කලණ වැට පස්චිම ජනතාව පැවැත් වී ආනන්දේ ඒ කලණ වැට වනාහි නිර්වේදයේ පිණිස විරාගයේ පිණිස නිරෝධයේ පිණිස උපශමයේ පිණිස අභිඥා පිණිස සම්බෝධයේ පිණිස නිර්වාණයේ පිණිස නොවේති. බඹලෝ උපත පිණිස පමණක්ම වෙති. ඊපසුන්වන්සේ මෙහෙම කියනවා පින්වත් ආනන්දය දැන් මා විසින් පිළිටවන ලද මෙම කල්යාණ වැඩපිළිවෙල ඒකාන්තයෙන්ම අවබෝධයෙන්ම කලකිරීම පිණිස විරාගයේ පිණිස නිරෝධයේ පිණිස සංසිධියම පිණිස විශිෂ්ට ඥානයේ පිණිස සම්බෝධිය පිණිස නිවන පිණිස හේතුවේ. එහෙන් පින්වත් ආනන්දේ මම ඒ ගැන කියන්නේ මෙහෙමයි. මං විසින් පිහිටවන ලද යම් කල්යාණ වූ වැඩපිළිවෙලක් ඇද්ද ඒ අයරිම පවත්වන්න කියලයි. මා පිහිටු වැඩපිළිවෙලේ අන්තිම පුරුෂයා වෙන්නට එපා. මේක බුදුරජාන් වහන්සේගේ ඉල්ලීමක්. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ මේ පිහිටපු කලණ වැට අවසාන පුරුක වෙන්න එපා කියන ඉල්ලීම තමයි බුදුරජාන් වහන්සේ ආනන්ද අමතුන් ඉල්ලන්නේ. එතකොට අපිට තම් පේනවා මේ ගෞරවතුන සංඝයා වහන්සේලා ගැතින් කොතරම් මෙහෙයක් කරනවද මේ කලණ වැට මේ විදිහටම ආරක්ෂා කරගන්න. ඒ වගේම අපිට නොපෙනෙන මේ ගිහි ජීවිතයේ ඉඳගෙන ඉතාම කාර්යබහුල ජීවිතයක සහභාගී වෙමින් අපේ ડોક્ટર දල්වත්ත මහත්තයත්, සමින්ද මහත්තයත්, ඒ වගේම අපේ මහාචාර්ය අභේක්‍රමතුමා, ජයන්ත මහත්තයා ඇතුළු මේ පිටිස කොතරම් දුරට මේ කාර්ය මේ බුදුරජාන් වහන්සේගේ අවසාන ඉල්ලීම ඉෂ්ට කරලා කොච්චර දුරට මහන්සි වෙනවද කියලා. ඒකින්ද මේ හැමෝටම මගේ ඉතාම ගෞරවයෙන් කෘතඥ පූර්ක වෙනවා. එතුමල්ලාට මේ වැඩපිළිවෙල තවදුරටත් ඉදිරියට කරගෙන යන්න අවශ්‍ය සීලුම ශක්තිය ලැබේවා, විශේෂයෙන් නිරෝග සම්පන්නිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒක නිසා මේ කලණ වැට ආරක්ෂා කරන්න මේ අසන්නව ඔබ හැමගිනුත් ලැබෙන අනගි සහාය මම අගේ කරනවා. එකම මේකේ එම් කිසි එක ඉන්නක් වෙන්න මටත් ලැබුණේ කියන මම බොහොම මේ සතුට වෙනවා. හොඳයි, එහෙනම් තෙරුවන් සරණයි සියලු දෙනාටම. එහෙනම් අපි අයිමත් ලබන ඉරිද මේ වෙලාවටම හම්බෙමු. එහෙනම් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
එකක් හරි හරි නඩම